හොඳයි, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සද්ධාන්ත පින්වත්නි, අපි නිසරණ වනයේ සෙනසුරාදා පැවැත්වෙන ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු වෙන්නේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා දවස අපි වෙන් කරගෙන තියෙනවා අපේ භාවනාව මතින් හෝ එහෙම නැත්නම් වෙන විනය කාරණයක් හෝ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් තියෙනවා නම් ඒක කරන්න මුලින්ම. ඊට පස්සේ අපි ඉස්සරහින් තියාගත්ත සූත්‍ර දේශනාවක් සම්බන්ධයෙන් ඒකට අනුරූපව යම් සාකච්ඡාවක නිරත වෙන්න. ඊට අමතරව මුලින්ම අපි මේ මතක් කරගන්නවා යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව. ඉතින් මම හිතන්නේ ගිය පාර යෝගාශ්‍රමීය දිනචරියාව නෙමෙයි කතිකාවතේ කොටසක් ඉදිරිපත් කරගත්තා. මම ආරාධනා කරනවා ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට අදට නියමිත යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න කියලා.
ඔසරේ සංස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වාක්ඛාතම් බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං බ්‍රූහේහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසේන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ බලය, ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නො අස්සද්ධෝ යනාදීම් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂයේ ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත හිතදුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළවීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පෙනෙන හේයින්ද සමාන ගතිසිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරින හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හෙයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒවමේව කෝ රාජකුමාර පංචිමානි පදානියංගානි ඉධ රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධිං ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ථී සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අපා බාධෝ හෝති අපා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ඣිමාය පධානක්ඛමාය අසඨෝ හෝති අමායාවී යථා භූතං අත්තාන ආවිකතා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපාදාය ථාමවා දල්හපරක්කමෝ අනික්ඛිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානි ඛෝ රාජකුමාර පංච පදානියං ගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානු යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝදිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලේක පිහිටුවා පණ්ඩු පලාසේක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම්මාදී අභාගයකින් යුක්ත වුවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙදාදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හෙයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හෙයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් නැතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්ථති යථෛදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හෙයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍රාශ්‍රය විසිකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධෙහි සංවාසං කප්පියව් හෝ ප්‍රතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාජ ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංඝායනාවේදී තබා වදාළ සංඝඥත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් නසා බලා දැනගෙන කිකී වණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ඣිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනවුගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කට යුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දළදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක් කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දෙයෙහි යෙදිය යුතු. නිද්දා රාමතා භස්සා රාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානි කර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනද්වේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යධායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුල දෝෂනාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
හොඳයි, එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවතේ කොටසක්. ඉතින් ඊළඟ තවත් කොටසක් තියෙනවා, ඒක අපි ඊළඟ සතියේදී මතක් කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි මේ වෙනකොට සාකච්ඡාවට ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ මේ දීඝනිකායේ සංගීති සූත්‍රය. සංගීති සූත්‍රය දිගට ඇත්තරම මේ සරියුත් මහරහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ. ඒකාතකින් සංගායනාවක් කරනවා වගේ, නැත්නම් සංගායනාවකට මුලපිරීමක් වගේ. ඒකාතකින් සංගායනාව වෙන්න කලින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සංගායනා කීපයක්ම වෙලා තිනවා. ඊට කලින් නිකන් මේ භාගතුන් වහන්සේ ජීවමානව වැඩ ඉඳද්දිම බුද්ධ දේශනාව බොහොම සම්පින්ඩණය කළා, සාරාංශ කළා, සකිල්ලක් හදුවා වගේ ක්‍රමයක් ඒකාතකින් මේ සංගීත සූත්‍රයේ පුරාවට දකින්න ලැබෙනවා. එකේ කරුණු, දෙකේ කරුණු, තුනේ කරුණු, හතරේ කරුණු ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ විටින් විට දේශනා කරපු ධර්ම කරුණු පෙළගස්සලා මේ සංගීති සූත්‍රයේ අන්තර්ගත කරලා තිනවා. ඉබඳුම ආකෘතියක් ඇත්තරම දසුත්තර සූත්‍රයේ තිනවා. මේ සූත්‍ර දෙකම මේ සරියුත් මහරහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ. ඉතින් අපි මේ වෙනකොට සංගීති සූත්‍රයේ මේ කොටස් තුනක් නැත්තම් කරුණු තුනක්, කාරණා තුනක් ඉදිරිපත් වෙන කොටස තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් නැවතත් මම ධම්මසුබද්ධ ස්වාමීන් වහන්සේට මතක් කරනවා මේ අපිට එහෙමනම් අද සඳහා මාතෘකාවක් සපයන්න කියලා.
ඔසවසන්ස දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රයේ 362 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්ම දක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමා තයෝ ධම්මා. හැවත්නි, අරහතු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත? එහි සියල්ලන් විසින්න යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද? බොහෝ කල් සිටුනෙක් වන්නේද? එසේ සමග වැගැයිය යුතු. ඒ බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක් දෙයත්. තීනි අකුසල මූලානි, ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. තීනි කුසල මූලානි, අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. තීනි දුච්චරිතානි, කාය දුච්චරිතං, වචී දුච්චරිතං, මනෝ දුච්චරිතං. තීනි සුචරිතානි, කාය සුචරිතං, වචී සුචරිතං, මනෝ සුචරිතං. තයෝ අකුසල විතක්කෝ, කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. තයෝ කුසල විතක්කෝ, නෙක්ඛම්ම විතක්කෝ, අභ්‍යාපාද විතක්කෝ, අවිහිංසා විතක්කෝ. තයෝ අකුසල සංකප්පෝ, කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. තයෝ කුසල සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ, අභ්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. තිස්සෝ අකුසල සංඥා, කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. තිස්සෝ කුසල සංඥා, නෙක්ඛම්ම සංඥා, අභ්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා. තිස්සෝ අකුසල ධාතුයෝ, කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු. තිස්සෝ කුසල ධාතුයෝ, නෙක්ඛම්ම ධාතු, අභ්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ, කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ, රූප ධාතු, අරූප ධාතු, නිරෝධ ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ, හීන ධාතු, මජ්ජිම ධාතු, ප්‍රණීත ධාතු. අන්‍යද ධාතු තුනක හීන ධාතු, මජ්ජිම ධාතු, ප්‍රණීත ධාතු.
ඔව්, එතකොට මේකේ කරුණු තුනක් සඳහන් වෙන කොටස් තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් අපි ගිය පාර එහෙම මතක් කරගත්තේ රූප ධාතු, අරූප ධාතු, නිරෝධ ධාතු වගේ කොටස් සම්බන්ධයෙන්. අද එතකොට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ හීන ධාතු, ප්‍රණීත ධාතු, මේ හීන ධාතු, මජ්ජිම ධාතු, ප්‍රණීත ධාතු කියලා. ඇත්තරම මේක මේ බඳු විවරණයක් පෙළේ බැලුවාම එන්නේ ඇත්තරම මේ සංගීත සූත්‍රයේ. සංගීත සූත්‍රය හැරුණාම මේ විදිහට එකතකින් මෙහෙම තුණ්ඩ කඩලා එහෙම පෙන්නලා නැහැ. ඉතින් මේක සම්බන්ධයෙන් අටුවා විස්තර කරනවා. හීන ධාතු කියන්නේ සියලුම අකුසල සිත් නැත්නම් සියලුම අකුසල් ස්වභාවයන් හීන ධාතු වශයෙන් පෙන්නනවා. ඒ වගේමයි මජ්ජිම ධාතු වශයෙන් සියලුම කුසල් සිත් සහ අපි අභිධර්මයේ පැත්තෙන් කියනවා නම් ඔය විපාකසිත මේ සියල්ලම මජ්ජිම ධාතු වශයෙන් පෙන්නනවා. ඊළඟට පණිත ධාතු වශයෙන් පෙන්නන්නේ නිවනට. නැත්තම් ලෝකෝත්තර ස්වභාවයන්ට තමයි පණිත ධාතු කියලා පෙන්නන්නේ. ඉතින් එතකොට අපිට හැමනම් පොඩ්ඩක් මේ කොටස් තුන ගැනම පොඩ්ඩක් සාරාංශ වශයෙන් ඉතින් මතක් කරගන්න පුළුවන්. ඉතින් අකුසල පැත්තෙන් කතා කරනකොට බුදුරජාන් වහන්සේ විවිධ විදිහට මේ හිතේ හටගන්නා විවිධාකාර අකුසල ස්වභාවයන් මතු කරලා තිනවා. දැන් අපි මීට කලිනුත් මතක් කරගත්ත තැන්වලදී විශේෂයෙන් මතක් කරනවා අපි හිතමු තීනි අකුසල මූලානි කියලා. එහෙම ලෝභ අකුසල මූලය, දෝස අකුසල මූලය, මෝහ අකුසල මූලය කියලා එකතකින් අපේ හිතේ හටගන්න ඕනම මේ අකුසලයකට නැත්නම් අකුසල් සිතකට මුල් වෙනවා මේ බඳු අකුසල් මූල. ඒවා තමයි නිකන් රූට්ස් කියලා. නැත්නම් ඒව තමයි මුල් තියෙන්නේ. ඒ මුලෙන් තමයි හැමතිස්සෙම ඔන්න ඵලයක් හටගන්නේ. නැත්නම් එකතකින් මේ ගසක් හටගන්නවා වගේ මුලකින් මුල් කැලකින් ගසක් හටගන්නවා වගේ මේ වගේ අපේ හිතේ තැම්පත් වෙලා තියෙන නැත්නම් අරටු බැහැලා තියෙන මුල් බැසගෙන තියෙන මෙන්න මේ ලෝභ දෝෂ මෝහ කියන මුල් හරහා තමයි එකතකින් මේ විදිහට අකුසල් ස්වභාවයන් මතුවෙන්නේ. ඉතින් ඒකෙම අනිත් පැත්ත කතා කරනවා අලෝභ දෝෂ මෝහ කියලා මේ කුසල මූල තුනක්. ඒ බඳු කුසල මූල තුනක් හරහා තමයි මේ කුසල් සිත් නැත්නම් මේ කුසල ස්වභාවයන් මතුවෙන්නේ. එතකොට නිවනය කියලා ගත්තාම එතකොට සාමාන්‍යයෙන් කියන්නේ කුසල අකුසල දෙකම නැහැ. එතන තියෙන්නේ කාතකින් ප්‍රණීත ස්වභාවයක්. නැත්නම් කුසල අකුසල දෙකම ඉක්මවා යාමක්. කුසල අකුසල දෙකම විනිවිද යාමක් තමයි මේ නිවනේ ස්වභාවය වශයෙන් පෙන්වන්නේ. එතකොට තව ටිකක් ඉතින් අකුසල පැත්ත ගැන කතා කරනවා නම් ඉතින් දැන් සාමාන්‍යයෙන් හිතේ හටගන්න අකුසල ස්වභාවයන් එකතකින් එක එක මට්ටම් වලින් කතා කරන්න පුළුවන්. දැන් අපි මේ ටිකක් කතා කරේ ටිකක් යට මට්ටමේ නැත්නම් මූල මට්ටමකින් ඒකේ අකුසල මූල වශයෙන් එහෙම තියෙනා වගේම තවත් තැන්වල පෙන්නනවා ආශ්‍රව වශයෙන් පෙන්නනවා. බොහෝම යට නිකන් තැම්පත් වෙලා තියෙන නිදිගත්තු ස්වභාවයක් ආශ්‍රව ධර්මයන් නැත්නම් අනුසය ධර්මයන් වශයෙන් පෙන්නනවා. ඒවා එළියට ප්‍රකට නැහැ. නමුත් යටත් නිකන් තැම්පත් වෙලා මණ්ඩි බැසගෙන වගේ තියෙනවා. අවස්ථානුකූලව එළියට එනවා. අවස්ථානුකූලව මේවා පරිඋත්හාන මට්ටමකටපත් වෙනවා නැත්නම් හිතේ මතු පිටට පැමිණෙනවා. ඉතින් ඒවට අනුව ඊළඟට අපි ක්‍රියාත්මක වෙනවා. සමහරවිට අපි ඒකෙන් කය මේ පාවිච්චි කළා. අපි හිතමු අපේ හිතේ යම් දෝෂ අකුසල මූලයක් ක්‍රියාත්මක වුණා නැත්නම් පටිඝ අනුසයක් ඉස්සරහට ආවා. ඒ වගේ යට තියෙන ඒ අකුසල් පැත්තක් මේ යම් හෝ හේතුවක් නිසා මතුබිරට පැමිණියා නම් අපි ඒක හරියට එයත් එක්ක ගනුදෙනු කරේ නැත්නම් අපි ඒකට උල්පන්දම් දුන්නා නම් අනුග්‍රහ කරා නම් ඔන්න ඒක වැඩෙන්න ගන්න. එතකොට සම්පූර්ණයෙන්ම ඔන්න හිත අකුසලයට බර වෙනවා, අකුසල පැත්තෙන්ම යනවා. ඉතින් හිතෙත් තියෙනවා ඒ බඳුම ස්වභාවයක්. මොකක්ද අපි පෙන්නපු පාර යායේ පැත්තෙන් තමයි යන්නේ. ඉතින් මේ අකුසල් මුල්වල තමයි අකුසල් පාර්ශවවල ගිහිල්ලා ගිහිල්ලා පුදුමාකාර පුරුද්දක් අපේ හිතවලට තියෙනවා. අපි ද්වේෂයේ පැත්තෙන් හිතන්න ගත්තට පස්සේ ඒ ද්වේෂයේ පැත්තෙන්ම යන ගතියක්. ආයේ වෙන මොකටවත් හරව ගන්න බෑ, ද්වේෂයේ පැත්තෙන්මයි හිතන්නේ. පටික නිමිතිමයි දිගටම හම්බෙන්නේ. දිගටම යාගේ වැරදිම පේනවා, අනිත් කෙනාගේ වැරදි පේනවා, තව තව යාගේ වැරදි පේනවා. හිතන නෙගටිව් වීමක් සම්පූර්ණයෙන්ම පැත් මේ ඍණ පැත්තකට යාමක්මයි වෙන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? ඊළඟට කයින් යම් කිසි අකුසල් කරන්න පුළුවන්, කාය දුෂ්චරිත කියලා කියනවා. ඒ හරහා ඉතින් ඔන් ප්‍රාණඝාතයට යන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, කාමිත්‍යාචාරය දෙන්න පුළුවන්, ඔයගෙන අනක් ප්‍රකාර දේවල් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු වචනය පැත්තෙන් පාවිච්චි කරොත් ඔන්න ඉතින් බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා කියලා ඉතින් මේ වචනය පැත්තෙන් උත් වෙන්න පුළුවන්. ඊළඟට මනසම් පැත්තෙන් ගියොත් මිත්‍යා දෘෂ්ටි වලට වැටෙන්නත් පුළුවන්. බොහෝම දැඩි ලෝභයක් දක්වා, නිකම් විෂම ලෝභයක් දක්වා, තමන්ට කිසිසේත්ම නොගැලපෙන මට්ටමක ලෝභයක් දක්වා, තණ්හාවක් දක්වා, රාගයක් දක්වා පැතිරෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිත නිකන් තත්ත්වගත වීමක්, දෘෂ්ටිගත වීමක්, මෙන්න මෙහෙමයි කියලා නිකන් වැරදි මිත්‍යා දෘෂ්ටි වල අහුවීමක් එහෙමත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ද්වේෂෙම නිකන් ඇතුලේ කැකෑරලා කැකෑරලා ඒකම පුදුමාකාර විදිහට මේ ව්‍යාපාදයක් බවට, බොහොම බරපතල වෛරයක් බවට පත් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න වගේ හිත අර ඒ වගේ අර යට තිබුණට නිකන් නිදිගැන්වෙච්ච ස්වභාවයක්, මේ නිදිගැන්වෙච්ච ස්වභාවය අවදි වෙලා මැද්දට ආවට පස්සේ නැත්තම් හිතේ මතුපිටට ආවට පස්සේ මේ මතුපිට ස්වභාවය අපි හඳුනාගත්තේ නැත්තම් මේ අකුසල් ස්වභාවයන් අපි බැහැර කරන්න නැතුව ඒවා වර්ධනය කරන්න ගත්තොත්, ඒවට නැවත නැවත පෝෂණයක් දෙන්න ගත්තොත් ඒක ඉස්සරහට එනවා. ඒකම තව වැඩෙන්න ගන්නවා. ඊළඟට ඉතින් මනස සම්පූර්ණයෙන්ම දූෂිත වෙලා යනවා. මනස සම්පූර්ණයෙන්ම නිකන් අර යකා අරක් ගත්තා වගේ සම්පූර්ණයෙන්ම එතකොට ඊළඟට මාර්යාගේ වශයේ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අකුසල ස්වභාවයක් ඉතින් නිතර නිතර මතුවෙන්න පුළුවන්. පෘථග්ජන මනසක ඉතින් මේ තත්ත්වයන් තමයි බහුලව තියෙන්නේ. විශේෂයෙන්ම අපි හිතමු නීවරණයන් ගැන කතා කරනවා. දැන් අපි හිතමු හිතේ මාක්කරේ ඇහිං රූපයක් දැකලා ඒකට අපි නිමිති අරගෙන ඒක හොඳයි කියලා සැලකුවා නම් ඒ හොඳ පැත්තටම ඔන්න හිත දුවනවා. හොඳයි, ලස්සනයි, හැඩයි, රූපවන්තයි, හැඩකාරයි, සුරූපී කියන්නේ ඉතින් ඔන්න හිත ඒ නිමිති ගනිමින් හිතේ කතාව හැදෙනවා. හිතේ කතාව හදන්න හදන්න නිකන් අපේ පාලනේ මේ தත්ත්වෙ ගිලිහිලා යනවා. සම්පූර්ණයෙන්ම නිකන් ඒ ප්‍රපංචය නැත්තම් ඒ කතන්දරය මුළු පාලනේම යාගේ අතට ගන්නවා. දැන් ඉතින් අපි වහලෙක් බවට පත් වෙලා අපිට කිසිම පාලනයක් නැහැ. දැන් හිත අපි වරන්දුනවා. සම්පූර්ණයෙන්ම දැන් රාග සිතුවිලිම අතෝරක් නැතුව එන්න ගන්නවා. කාමච්ඡන්දේ ඉහවහා යනවා. ඊට පස්සේ ඉතින් මොනා කරයිද දන්න. ඊට පස්සේ එක්කෝ අපි බොහෝම නරක දෙයක් කරනවා, අනාචාරයේ හැසිරීමක්, කාමිත්‍යාචාරයේ යෙදීමක්, ඔය වගේ දේවල් වලට යන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් කරපු දේවල් වහගන්න මුසාවාදයක් දේවදා පැත්තකට යන්න පුළුවන්, නැත්නම් කේලං කියන්න පුළුවන්. නැත්නම් ඕනෝන් හා ගැටෙන්න විවිධාකාර පරිශවචන ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර කාමයන් ඔස්සේ ගිහිල්ලා, රාගය ඔස්සේ ගිහිල්ලා, කාමච්ඡන්දේ හරහා පුදුම විදිහට පැටලෙන ගතියක්, හිත රන්නත්තර වෙන ගතියක්, හිත සම්පූර්ණයෙන්ම මේ විසම පැත්තකට යන ගතියක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාමයන් පෙන්වන්නේ නිකන් ණයක් ගත්තා වගේ කියලා. මොකද මේ ණයක් ගත්තාම අපිට හිතෙනවා දැන් අපිට සල්ලි තියෙනවා, නැත්නම් ධනෙ තියෙනවා කියලා හිතනවා. හැබැයි తాවකාලිකයි. මේක මේ ගෙවලා ඉවර කරන්න වෙන දෙයක්, නැත්නම් අනුන්ගෙන් తాවකාලිකව ගත්ත දෙයක්, ණයට ගත්ත දෙයක්. අපි බැංකුවකින් ලෝන් එකක් ගත්තාම, ණයක් ගත්තාම ඉතින් අපිට හිතුණාට මෙතන මේ සල්ලි තියෙනවා කියලා හිතුණාට ඉතින් කවදා හරි පොලියත් එක ගෙවන්න වෙනවා. ඔන්නෝගේ තත්ත්වය තමයි බුදුරණන් හසේ පෙන්වන්නේ මේ කාමයන් සන්තර්පණය කිරීම සම්බන්ධයෙන්. මොකද මේවා බොහොම తాවකාලිකයි. මේ සන්තර්පණය කිරීම, මේවා ලැබෙන ආස්වාදය බොහොම කෙටි කාලයකටයි තියෙන්නේ. ඒ නිසා මේ කාමච්ඡන්දයෙන් ලැබෙන ඒ පොහොර හරහා, කාමච්ඡන්දයෙන් කරන්නේ උසිගැන්වීම හරහා අපි කොච්චර ක්‍රියාත්මක වුණත් මේක මේ බොහොම తాවකාලික සැපයක් ගෙන්නේ දෙන දෙන්නේ කියන එක අපිට ඒ තරම් තේරෙන්නේ නැහැ. තරුණ කාලේ තියෙනකොට සැප සම්පත් තියෙනකොට ඉන්ද්‍රිය ධර්මයන් අපේ ඉන්ද්‍රයන් ටිකක් සවිශක්තිමත් තියෙනකොට, නිරෝගීව තියෙනකොට ඒවා සන්තර්පණය කරන්නේ ඒ ඔස්සෙම යන්න තමයි හිතෙන්නේ. ඉතින් ඒ ඔස්සෙම කට්ටිය දුවනවා. ඊට පස්සේ තින් සමහර ලාවට ඒ කරපු වැරදි හදාගන්න බැරි තරම් සමහරට උඩු දුවල යනවා. හදාගන්න බැරි තරම් එරෙනවා ඒ වෑම. ඊට පස්සේ ගොඩ එන්න බෑ. ඊට පස්සේ තින් හිර වෙලා, අතන හිර වෙලා, මෙතන හිර වෙලා හරිම මාරි ලාන ගොඩ එන්න ඒ බඳු තත්ත්වයක් තියෙනවා. ඊළඟට ද්වේෂයේ පැත්තෙන් කතා කළොත් ඒකත් ඊට එහා බැලුවාම මොකද ද්වේෂයක් හිතේ වැඩුණාම පුදුමාකාර විදිහට හිත කැකෑරෙන ගතියක්, ඒකෙම දැවෙන ගතියක්, හරිනියල් ලෙඩක් හැදුනා වගේ ගතියක්, සම්පූර්ණයෙන්ම තමන්ට අර මේ නිවැරදි මාර්ගයේ නොපෙනෙන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ද්වේෂය පැත්තෙන් හිත යනකොටත් ඒ පැත්තෙම නිකන් අර channel එකක් දැම්මා වගේ අපි තුන් දැන් TV එකක් බලනකොට මොකක් හරි ක්‍රීඩා channel එකකට දැම්මා නම් ක්‍රීඩාමයි පෙන්වන්නේ. එක්කෝන වොලිබෝල් පෙන්වයි, ඊළඟ ෆුට්බෝල් පෙන්වයි, ක්‍රිකට් පෙන්වයි, ආයි ෆුට්බෝල් පෙන්වයි, ආයි වොලිබෝල් පෙන්වයි, දිගටම ක්‍රීඩාමයි පෙන්වන්නේ. ඉතින් අපිත් ඔය වගේ අපේ හිත ද්වේෂය පැත්තට දාගත්ත ගමන් ද්වේෂයමයි එන්නේ. එක්කෝ එක්කෙනෙක් ගැන ද්වේෂය හිතනවා, දැන් එයා ටිකක් අඩු වෙනකොට තවත් ද්වේෂය අපේ හිත නොරුස්නා අපේ හිතේ නොරුස්නා ගති පහළ වෙච්ච තවත් එක්කෙනෙක් කල්ලලා දෙනවා. එයා ටිකක් අඩු වෙනකොට ආයි තවත් කෙනෙක් කල්ලලා දෙනවා. එක්ක දිගටම ද්වේෂෙම විශ්සෙනවා. ඉතින් ඔන්න වගේ මහා පුදුමාකාර මේ විෂම චක්‍රයක් අපේ හිතේ තියෙන්නේ. අපි කුමන පැත්තටද ඡන්ද දෙන්නේ, කොයි පැත්තටද අපේ හිත නැඹුරු වෙන්නේ, ඒ පැත්තෙන්මයි හිත හිතන්න ගන්න. නැතු මේ එකතකින් මේ 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 අපිම කරනවා නෙමෙයි, හිතේ පුදුමාකාර පුරුද්දක් තියෙනවා, හොරුවක් තියෙනවා. කොයි පැත්තටද හැරෙව්වේ ඒ පැත්තෙම තමයි යා වැඩ කරන්නේ. තනිකරමේ පුරුදු වල වහල් භාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයෙන් ගිහිල්ලා අපි හිතමු ඔන්න ව්‍යාපාදයෙන් නතු වුණොත්, ව්‍යාපාදයක් ඔස්සේ ගියොත්, ද්වේෂයක් ඔස්සේ ගියොත් සම්පූර්ණයෙන්ම ඉතින් ඔන්න දැන් හිත ඒ ව්‍යාපාදයට අරමුණු වෙච්ච විවිධාකාර නිමිති ගන්නවා. ඒ පුජ්‍යලයෝ ස්වභාවයන් වශයෙන් හිත අරමුණු කර ගන්නවා. ඉතින් දැන් හොසලඟින් මැස යන බැරි තරමට ඔන්න කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා ඔන්න ඉතින් අතපය හිට මෙහෙට විසි කරන්න පුළුවන්, පරුස වචන පාවිච්චි කරන්න පුළුවන්, මිනි මරා ගන්න පුළුවන්, සත්තු මරන්න පුළුවන්. ඉතින් ඔක්කොම ප්‍රාණඝාතද මේ ඔක්කොම පැතිවලට යන්න ඉඩ තියෙනවා. මොකද ද්වේෂය උත්සන්න වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ද්වේෂය හරින්නේ ලෙඩක් කියලා. ලෙඩක් හැදුනහම මොකක්වත් කරගන්න විදිහක් නැහැ. කයේ කිසිම ප්‍රියක් නැහැ. කෑම කන්න විදිහකුත් නැහැ. කෑම රුචියක් නැහැ. කයත් සම්පූර්ණයෙන්ම දුබල වෙලා, හීන වෙලා, බොහොම උත්පලයි. ඉතින් අන්නේ වගේ තත්ත්වයක් කියනවා මේ ව්‍යාපාදේ කියන්නේ. මොකද ව්‍යාපාදේ හිතට ආවට පස්සේ එකාතකින් ව්‍යාපාදේ හරහාම කයත් බොහොම මේ විරූපී කරනවා, කයෙත් নানা ප්‍රකාර වෙඩ ලෙඩ හදලා දෙනවා. ඊට අමතරව මෙතන හිතා ගන්න තියෙන්නේ හිත ලෙඩ කිරීමක්. හිත සම්පූර්ණයෙන්ම දැන් හිතට බැහැ හෙල්ලෙන්නවත්, හිත නිකන් හිර කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පටිඝයට නැත්නම් මේ ද්වේෂයට කියනවා දුමාකාර ග්‍රහණය කිරීමක් කරනවා කියලා. රාගයට වඩා දැන් රාගයෙන් එන ග්‍රහණයට වඩා ද්වේෂයෙන් කරන ග්‍රහණය, ඒ කරන දැවීම බොහොම ප්‍රබලයි කියලා කියනවා. මුළු නිකන් මිනිස්සයා ඇතුළේ ඉඳන් දවලා දානවා, අලු කරලා දානවා. අන්න ඒ වගේ තත්ත්වයන් මේ ද්වේෂයේ තියෙනවා. ඉතින් සමාහලාවට මේක තේරෙනවා. මේක හිතුවා කියලා වැඩකුත් නැහැ, පලිගන්න ගිහිල්ලා වැඩකුත් නැහැ කියලා තේරෙනවා. නමුත් හිත ඒක නවත්තන්නෙත් නැහැ. ඔන්න වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ කිසිම වඩපු නැති හිතක් ඔන්න ඔය අන්ත දෙකේ දඟලන දැඟලින්න. එක්කෝ රාගාන්තයට ගිහිල්ලා කාමයන් ඔස්සේ හිත හිතා දඟලන දැඟලිල්ලත්, අනිත් පැත්තෙන් දේශාන්තයට ගිහිල්ලා දැවි දැවි කරන දැඟලිල්ලත්, මේ දෙක අතර තමයි සම්පූර්ණයෙන්ම තෙරතෙර ඉන්නේ. මේ පැත්තට ගිහිල්ලා රාගෙන් දැවෙනවා, මේ පැත්තට දිනලා දේශෙන් දැවෙනවා. එක්කෝ වැළෙනවා, එක්කෝ ගැටෙනවා. මේ අන්ත දෙකේ දැවටි දැවටි, මේ අන්ත දෙකේ පිළිපිලි තමයි සාමාන්‍යයෙන් හිතක් තියෙන්නේ. එතකොට මේ අන්ත දෙකේ නැති වෙලාවේදී අන්න එතකොට තමයි ඊළඟ නිින්ද යන්නේ. එතකොට ඉතින් ඉන්න කිරා වැටෙනවා, කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. හරිම උතෑනි ගතියක් තියෙන්නේ, කම්මැලි ගතියක් තියෙන්නේ, පුදුමාකාර විදිහට ඔන්න දැන් තීන විදිහට අහුවෙලා. ඉතින් ඔන්න කටියේනවා භවනා කරන්න කියලා. ඉතින් දැන් රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, ගහකොළන් දිහා බලන් ඉන්නකොට මෙලෝදයක් නැහැ, අන්තිමට නිදි. ඉතින් එහෙම සාමාන්‍යයෙන් භවනා වැඩසටහන් වල එහෙම සාමාන්‍යයෙන් පළවෙනි දවස් දෙක තුනම කට්ටිය නිදි. ඊට පස්සේ තමයි පොඩ්ඩක් ඉතින් නැගිටලා එන්නේ. මේ මොකද අර මොකද්ද වැඳගත්තු වගේ උදේ ඉඳන් ওই මේ වැඩනේ. එහෙම කෙලවරක් නැතුව වැඩ කළා වැඩ කළා වැඩ කළා රාග ද්වේෂ වලින් දැවිලා දැවිලා එකපාරට මෙහෙ ඇවිල්ලා ඔන්න ආනාපාන අධ්‍යා බලන්න ගියාම, පිම්බීමක් එකලීමක් අධ්‍යා බලන්න ගියාම, වම දකුණ කරන්න ගියාම මේකේ තියෙන පුදුමාකාර මේ හරිම ඒකාකාරී බවක්. දන්නව නෑ ඔක බලබලා බලබලා ඉන්න බහගාල ඉතින් ඔළුව කඩන් වැටෙනවා මේ නිින්ද ගිහිල්ලා. ඉතින් ඔක වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඉඳන් පළවෙනි දවස් දෙක තුනේ වැඩියම ඉතින් මුකුත් කියන්න යන්නේ නෑ. මොකද පොඩ්ඩක් ඉතින් නිදා ගන්න ඉඩ දෙනවා. මොකද පොඩි විවේකයක් හම්බෙන්න ඕනේ. නැත්නම් ඉතින් මේක කරන්නත් බෑනේ. දවස් දෙක තුනක් ඉතින් නිදාගෙන අන්තං ගෙදර පොඩ්ඩක් අමතක වෙලා මේ ආරණ්‍ය සංඥාවට එන්න ඕනේ. අර ඔක්කොම අපි ඇස් දෙක පියාගත්ත ගමන් ඔක්කොම ටික ඔළුවට එනවා. මොකයි වැඩේ? දැන් අපි කාමයන්ගෙන් අයින් වෙලා, ගෙවල් දොරවල් වලින් අයින් වෙලා, රාජකාරී කරන තැනින් වලින් අයින් වෙලා ආවයි කියලා අපිට ඒව අමතක වෙන්නේ නැහැ. ඇස් දෙක පියාගත්ත ගමන් ඔය ඔක්කොම ටික ඔළුවට ඇවිල්ලා අර ඒක ඇතුලේ ඉන්නවට වඩා දැවිල්ලා. දැන් අපි රාජකාරී කරන ස්ථානයේ ඉන්නකොට මෙච්චර දෙවිල්ලක් නැහැ සමහරවට. දැන් මේ මෙහෙට ඇවිල්ලා නිස්සරණයට ඇවිල්ලා දෙක පියාගත්තට පස්සේ ඔන්න නැද්ද ප්‍රභාත මහත්තය. ඒ වගේ කෙලෝරක් නැතුව ඉතින් මේ රාජකාරී වල තියෙන ප්‍රශ්න, රාජකාරී ස්ථාන වල තියෙන ප්‍රශ්න, එහෙම නැත්නම් ගෙවල් වල තියෙන ප්‍රශ්න ඕමයි මතක් වෙන. ඒක තමයි ස්වභාවය. ඉතින් අපි තේරුම් ගන්න තියෙන හැබැයි මේකෙදි දැන් මම ඒවත් එක්ක ඔට්ටු වෙන ගතියක් නැහැ. ඒවත් එක්ක මම දෙවටි දෙවටි ඒවත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න ගතියක් ගහ බැන ගන්න ගතියක් නැහැ. ඒ වෙනකොට මම දැන් අයින් වෙලා ඉන්නේ කියලා අන්න එතනින් අපි සතුටක් ඇති කර ගන්න ඕනේ. මේ දැවීම හොඳයි අතන ගහ බැන ගන්නවට වඩා. කෙලින්ම වචන පාවිච්චි කර ගන්නවට වඩා නැත්තම් ඔවුන ඔවුන් එක මේ ගහ බැන ගන්නවට වඩා කමක් නැහැ. මම දැන් තනියෙන් ඉන්නේ. හැබැයි හිතනම් තාම කිසිම සහනයක් නැහැ. හිතේ දැවිල්ලක් තියෙනවා කියලා අරවැන් ප්‍රායෝගිකව නැත්තම් මොකද ඒක කියන්නේ භෞතික වශයෙන් අපි ඒවෙන් ඒ ඈත් වීම මෙතෙන්දී අගය කරන්න. හිත දැවෙනවා තමයි ඇත්ත. නමුත් හිතට තව තව මේ කෙලෙස් වගුරුවන, හිත තව තව මේ දූෂිත කරන ඒ පරිසරයෙන් මම පොඩ්ඩක් හරි ඈත් වෙලා ඉන්නවා කියලා දැන් සතුට වෙන්නයි තියෙන්නේ. දැන් ඊළඟට ඉතින් හිත හදාගන්න අන්න උපක්‍රම පාවිච්චි කරනවා. ඔන්න අපි කමඨහනක් ගන්නවා ඉස්සරහට. කමඨහනක් අරගෙන ඔන්නේ කමඨහනේ නැවත නැවත නිකන් අර උරච්චි කරනවා වගේ නැවත අතුල්නවා වගේ මේකෙම තිය සෑහෙන වෑයමක් දරන්න. නැත්තම් ආයෙත් අදින් ආයි පරණාතීතයටම යනවා. ආයෙත් කරන්න තියෙන සැලසුම් මොස්සේම යනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපේ හිතේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් මුල් කාලෙදි ආධුනික මට්ටමේදී පුදුමාකාර මේ කතකින් මේ අනුකම්පා කරන්න වෙන මට්ටමට හරිම අසරණයි. මොකද හිත ඒ අතහැරපු නැති හැම දෙයක්ම ඇවිල්ලා නැවත නැවත මතක් කරමින් එක කාමච්ඡන්දය බැටදෙනවා, එක්ක ව්‍යාපාදේ බැටදෙනවා. ඉතින් මේ දෙකම පොඩ්ඩක් හරි ගොඩදාගත්ත ගමන් හිතේ ඉඳට වැටෙනවා. ඉතින් මේක ජය ගන්නවා කියන එක පහසු නෑ ඒ කතකේ. ඊට පස්සේ අපි හිතමු ඔන්න දැන් කොහොම හරි දැන් හිත අවදි කරලා තියාගන්න හදුවොත් ඉතින් සමාලලාට අපි අධික වීරයක් කරනවා. අපි නිදා ගන්න යන්නෙත් නෑ, හරියට කන්න බොන්නෙත් නෑ, නාන්නෙත් නෑ. ඕන්ට වඩා වීරය දන්න ගිහිල්ලා ඒ හරහත් විසිරෙනවා. ඒ කියන්නේ අතිපග්ගහිතං විරියං උද්දච්චානුපත්තං කියලා කියනවා. ඒ කියන්නේ ඕන්ට වඩා වීරය කරන්න ගියොත් අන්න ඒකෙන්ම හිත විසිරෙන්න ගන්න. ඒකම හේතුවක් බවට පත් වෙනවා හිත විසිරෙන්න. ඉතින් මේ දේවල් තේරුම් අරගෙන මේවා සම්බර කළා ගාන්ට ඉන්ද්‍රිය සමතාවයට අරගෙන මේක අරගෙන යනවා කියන්නේ හරි නිකන් අතුරු යනවා වගේ වැඩක් තමයි. නැත්තම් නිකන් අර මේ නූලේ ඇවිදිනවා වගේ නැත්තම් කම්බියක ඇවිදිනවා වගේ වැඩක් තමයි. මේ ඔක්කොම සමබරතාවය ඇති කරගෙන මනසේ ඒකාග්‍රතාවය ඇති කරගෙන රාගට යන්නෙත් නැතුව, ද්වේෂයට යන්නෙත් නැතුව, නිදිමත හදාගන්නෙත් නැතුව, නින්දර වැටෙන්නෙත් නැතුව මේක ගාන්ට ඊහායගේ අරගෙන යනවා කියන එක ලේසි නෑ ඉතින්. තනි කර පුහුණුවක් තියෙන. ඉතින් අපිට පොත්පත්වල දහස් ඕන තරම් දීලා තියෙනවා. නමුත් පීනලම බලන්න ඕනේ මේකේ තියෙන රඟේ. කට්ටියට කියන්න නම් හරි ලේසි. බැලම බලන්න ඕනේ කොච්චර නම් අමාරුද මේ කරන වැඩේ. මොකද ප්‍රායෝගිකව මේක යෙදෙනකොට තමයි තේරෙන්නේ මේ එක දවසක ඔක්කො නින්දර වැටෙනවා, එක දවසක ඔක්කො රාගෙට වැටෙනවා, එක දවසක ද්වේෂෙට වැටෙනවා. ඉතින් ඔන්න එක දවසක වහිනවා, නැත්නම් අනිත් දවසේ ඔන්න මැතුලි මදුරුවෝ, අනිත් දවසේ රිලව් පැනලා කීයක් දේවල්ද. ඒක නැත්නම් ඔන්න බඩේ අමාරුවක්, නැත්නම් අපේ සාගර සායනාසරයක් වුණා වගේ එක දවසක ඔන්න ගෑස් ඇවිස්සීලා නාන ප්‍රකාර දේවල්. විවිධාකාර දේවල් අස්සේ මේකත් ඉතින් අරගෙන යනවා කියන එක බොහොම ඉතින් මේ ශක්ති සම්බන්ධ වැඩක්. ඉතින් අපි හිතමු කොහොම හරි ඔන්න දැන් හිත එකලස් කරගත්ත, රාගෙන් මුදව ගත්තා, ද්වේෂෙන් මුදව ගත්තා, තීන මිදිනුත් මුදව ගත්තා. සමහරවිට ඉතින් අතීතේ කරපු දේවල් ඊළඟ මතක් වෙනවා. මම මෙහෙම කරා, අරම කරා, මේක කරපු විදිහ හරි නෑ, මෙයාට කතා කරපු විදිහ හරි නෑ කියලා ඔන්න ඉතින් හිතේ පොඩි පොඩි මේ මේ පසුබස්නා ගති, මේ තරාන්දමින් කරපු දේවල් ගැන පොඩි පසුතැවිලි. ඉතින් ඒව ගන්න. ඒවෙන් නගන. ඊට පස්සේ ඒවෙන් ඉතින් මුදව ගන්න ඕනේ. ඒවෙන් යන්තම් ඔන්න නිදහස් කරගෙන ඔන්න දැන් සීලයට පිංසෙද්ද වෙන කමක් නැහැ. මම මේ කාලේ වැරදි කරා. දැන් නම් මං ටිකක් සත්පුරුෂයෙක් වෙලා ඉන්නවා කියලා ඔන්න කොහොම කොමාරි අර තමන් ඒ දැන් අනුගමනය කරන ප්‍රතිපදාව ඉදිරිපත් කරගෙන ඒක ඉස්සරහින් තියාගෙන ඔන්න හිත පොඩ්ඩක් සකස් කරගන්න. අත්‍යවශ්‍යයි මේ ටික කරන එක. මොකද ඒ කියන්නේ අපිට ਸਰව සම්පූර්ණ වෙලා සුද්ධවන්ත වෙලා මේක පටන් ගන්නත් බෑ. මෙතෙන්දී අපි ඔන්න පවංගව අදිෂ්ඨානයක් කරගන්නවා මගේ අතේ මේ වැරදි තිබුණා. නමුත් දැන් මම පුළුවන් තරම් හික්මෙන්න උත්සාහන්ත වෙනවා. ඉස්සර මිනිස්සයා නෙමෙයි දැන් ඉන්නේ. දැන් මම අලුත් මිනිස්සෙක් වෙන්න උත්සාහයක් මේ දරන්නේ කියලා අන්නේ ඒ උත්සාහය ඉස්සරහින් තියාගන්නවා. එතන තමන්ට නිකන් පොඩි ලකුණු දෙන ගතියක්. තමන් මේ දැන් ගත්ත ගැම්මට මේ ලකුණු දෙන ගතියක්, ඒක අගය කරන ගතියක්, ඒකට ප්‍රශංසා කරන ගතියක් ඇති කරගන්නවා. අපි හිටපු අසත්පුරුෂයා නෙමෙයි දැන් ඉන්නේ. දැන් මේ සත්පුරුෂයෙක් වෙන්න ව්‍යායාම් දරන මිනිස්සෙක්. ඒක අවංක ව්‍යායාමක්. ඒක මේ කාටවත් පේන්න දරන ව්‍යායාමක් නෙමෙයි. ඒක බොහොම අවංකව තමන්ගේම හදවතින් පැමිණි ව්‍යායාමක් කියලා අන්න තමන් තේරුම් අරගත්තනම් අන්න ඊළඟ පොඩි සුවයක් ඇති වෙනවා, පොඩි සැපයක් ඇති වෙනවා, තමන් ගැන පොඩි සතුටක් ඇති වෙනවා. කමක් නැහැ මෙච්චරත් වැරදි වුණා, මම දැන් නම් ඔන්න හරි පාරට වැටුණා. දැන් තමයි මට මොලේ පෑදුනේ. දැන්වත් මං මේ පාරේ යනවා කියලා අන්න හිතේ පොඩි සතුටක් ඇති කරගෙන ඔන්න යන්න පටන් ගන්නවා. ඉතින් එහෙම යනකොට තමයි අන්න හිත පොඩ්ඩක් පොඩි සපෝට් එකක් දෙන්නේ, හිත ටිකක් අනුග්‍රහ කරන්න පටන් ගන්නෙ. මොකද ඒ ධන ආකල්පේ, ඒ නැත්නම් ඒ හැකි සංඥාව අතිශය වැදගත් හිතේ මේ සමාධියක් එහෙම ඇදෙන්න. එහෙම නැත්නම් සමාධියක් පලාතකට එන්නේ නැහැ. මොකද හිතේ තියෙන්නෙම නෙගටිව් ඇටිටියුඩ් එකක්. හිතේ තියෙන්නෙම මේ ඍණ ආකල්පයක් සම්පූර්ණයෙන්ම නිකන් තමන් මේ වැඩේට සුදුස්සෙක් නැහැ කියලා හිතන ගතියක්, මට පිං නැහැ කියලා ගතියක්, එහෙම නැත්නම් මං පව්කාරයෙක් කියන ගතියක් තමයි හිතේ තියෙන්නේ. එහෙම තියාගෙන ඉතින් භාවනා කරන්න හරි අමාරුයි. ඒ වෙනුවට සම්පූර්ණයෙන් ගන්න ඕනේ අනිත් පැත්තට. මේක මට කරන්න පුළුවන්. මේක තමයි මේ බුද්ධෝත්පාද කාලේ මට මේ මනුසාත්ම භයක් ලැබිලා තියෙන මේකට. මගේ අතේ මොන වැරද්ද තුනත් මම දැන් මේ පැත්තට පැමුණා. කොහොම හරි මම ආයෙත් දැන් සත්පුරුෂයෙක් වෙන්න වෑයම් දරනවා කියලා මේ විදිහට අපි කොහොම හරි මේ පැත්තට එනවා. බුදුහාඳුරුවොත් කියනවා මේ වැරද්ද හැටියට දැකලා අපිට පුළුවන් නම් මේ නැවත ඒබඳු වැරද්දක් නොවන අන්දමට අපේ හිත හික්මෝ ගන්න, අපි ඒ සඳහා අවංක වෑයමක් දරනවා නම් ඒකම තමයි මහණෙනි මේ ධර්මයේ කියන්නේ. ඒකම තමයි මේකේ තියෙන පණ. මේක තමයි ජීවය කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මයේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි කවුරුවත් සුද්ධවන්තයෝ නෙමෙයි. নানা ප්‍රකාර වැරදි අපේ අතින් වෙලා තියෙනවා. නමුත් අපි මේ ධහම හඳුනගත්තට පස්සේ, බුදුන් සරණ ගියාට පස්සේ, ධහම් සරණ ගියාට පස්සේ, ඒ ආර්ය මහා සංඝරත්නයක් අපි ආදර්ශයට ගන්න උත්සාහන්ත වෙනකොට අන්න ඒ පැත් අර නරක දේවල් ටික පැත්තකට දැම්මා. මොන්න දැන් ආයි අවංකවම හැරුණා මේ පැත්තට. ඒක ඉතින් ආයි බොක්කෙන් කරන්න ඕනේ. ඒක ආයි ඉතින් මූණිච්චාවට කළ වැඩක් නැහැ. කාවට රවට්ටන්න කළ වැඩක් නැහැ. ඒක තනිකරම ඇඟෙන්ම එන්න ඕනේ. ඒ ඇඟෙන් යන ගතිය ආයි ඉතින් කාටවත් මේ වෙන්නේ නැහැ. මොකද හුඟා කසත්පුරුෂ මට්ටමේ ඉඳලා ඒකිනුත් බැටකාලා ඒකේ තියෙන ඒ කියන්නේ නිස්සාරත්වය තේරුම් අරගෙන ඒකේ තියෙන රළු පරළු බව තේරුම් අරගෙන හරිපාරට එන මිනිස්සයා මිනිහා ආයි ඉතින් යන්නේ නැති ධර්මයට පුදුමාකාර තියෙනවා ගැම්මක්. හර වැරදි ආදර්ශ හරහා වැරදි මඟ පෙන්වීම හරහා අසත්පුරුෂය වුණා තමයි. නමුත් සත්පුරුෂ භූමියට පැමිණියට පස්සේ සත්පුරුෂය හඳුනගත්තට පස්සේ ධහම හඳුනගත්තට පස්සේ මිනිහා ආයි මුළු ජීවිතෙම තමයි. ආයි ඉතින් ආපසු හැරිලක් නැහැ. අන්න ගත්තා මේ පැත්තටම යනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ හරහා තමයි ඒකාතකින් බැලුවාම අර අඟුලිමාලලා මේ රහතන් වහන්සේලා බවට පත් වුණේ. ඒ අතින් ඒ නිසා තමයි අර කවුද බිලි පූජාවට ගන්න කියලා කවුද අපේ මේ මේ මොන මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ මේ එක්කන් යන්නේ සංකිච්ච මහ රහතන් වහන්සේව අල්ල ගන්නවා හොරු 500ක් බිලි පූජාවට ගෙනියන්න. සංකිච්ච මහ රහතන් වහන්සේ කිසිම ගාණක් නැහැ. මරණව නම් මරාපල්ල කියනවා. මගේ හිත අකම්පිතයි. මගේ මේ ශරීරය ගැන මට කිසි ඇල්මක් නැහැ කියලා බණක් කියනවා හොරු ටික හොල්මන්. ඊට පස්සේ බලනවා මේක අමුතුම වැඩක්. කවුද වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා තමයි විමසන්නේ. ඊට පස්සේ ධර්මයේ දේශනා කරනවා ශාස්ත්‍රුන් වහන්සේ හඳුන්ලා දෙනවා. 500ෙන් සෑහෙන පිරිසක් මහණ වෙනවා. තවත් 500ක් තවත් පිරිසක් සත්පුරුෂයෝ බවට පත් වෙනවා. සම්පූර්ණයෙන් ඒ කරපු වැරදි ටික අතහැරලා දානවා. මොකද අර පාරක් හම්බුන්නේ නැහැ. මුලින් හම්බුන්නේ නැහැ. ඉඳා තනිකර වල් වැදලා ගියා. නමුත් පාර හම්බුනාට පස්සේ අන්න ඉතින් තේරුණා මොලේ පෑදුනා කරන්න තියෙන මේකේ කියලා තේරුණා. අන්න ට්‍රැක් එක ආරු කරගත්තා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඊළඟට තනි පැත්තෙන් ඉතින් අපිට පාර මොකද්ද යන්න තියෙන්නේ, මෙහෙමද නැත්නම් මේ පැත්තටද නැත්නම් අතනද හොඳ මෙතනද හොඳ කියලා ඒ විචිකිච්ඡාවත් ඉතින් පුදුමාකාර හිතේ දෙගිඩියාවක් ඇති කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා හරියට නිකන් මේ කාන්තාරයක අතරමං වුණා වගේ සම්පූර්ණයෙන්ම අපිට ෂේම භූමියක් පේන්නේ නැත්නම් යන්න ඕන මාර්ගය මෙන්න මේකයි කියලා තේරෙන්නේ නැත්නම් හරිම අසරණයි. මේ පැත්තට හිතනවා මේ පැත්තට හිතනවා අරක හරිද කියලා හිතනවා මේක හරිද කියලා හිතනවා නැත්තම් අර බණ හරිද මේ බණ හරිද කියලා හිතනවා නැත්තම් අර පොත හරිද මේ පොත හරිද කියලා හිතනවා හිතා ගන්න බැරි තරම් පැටලෙයි. මොකද මේ තමන් තුල තාම ප්‍රත්‍යක්ෂයක් නැහැ. තමන්ගේ ප්‍රතිපදාව ගැන තාම විශ්වාසයක් නැහැ. අපි තුල තාම දහමක් වෙඩලා නැහැ. ඉතින් අපි අනින්ව ඉස්සර කරගෙන අනුන්ගේ මතය අපේන තත්වයක් තියෙන ඉතින් අනුන්ගෙන් කවුද හරි? දැන් ඉතින් හිත ප්‍රශ්න කරනවා. හරියා හරිද මෙයා හරිද? මේ පැත්ත හරිද අර පැත්ත හරිද? මේ ගුරුවරයා හරිද අර ගුරුවරයා හරිද? ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න. පුදුමාකාර පැටලෙලි ගොඩක්. ඔය පැටලෙලි ඇස්සේ අපි සතියක් දිනු කරන්න ගත්තට පස්සේ අන්න සතියෙන් පොඩ ඒ අරමුණට හිත නංවන්න අරමුණේ හිත ඉන්න පටන් ගන්න අරමුණේ විස්තර ටික තහවුරු වෙන්න තමයි ඔන්න විචිකිච්ඡා පොඩ්ඩක් ඈතට යන්නේ. ඒ කියන්නේ තෙක් අපි කල්පනා කර කර ඉන්නවා මිසක් එහාට මෙහාට තර්ක විතර්කද දා ඉන්නවා මිසක් වැඩේට බහලා නැහැ. ඉතින් කවදාවත් විචිකිච්ඡාව පහළ වෙන්නේ මේ අයින් වෙන්නේ නැහැ. අපිට හිතන්න පුළුවන් අපි පොත්පත් බලලා පුළුවන් තරම් විචිකිච්ඡාව අයින් කරන්න දඟලනවා තමයි. නමුත් හොඳට අරමුණකට හිත දාලා අරමුණේ යථා ස්වභාවය දැක ගන්න තාක් ඒ ਵਿਚාරය කියන ඒ සමාධි අංගය හොඳට හිතේ ඉස්මතු වෙන තාක් විචිකිච්ඡාප මේ පහ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ හිතේ හැදෙන එක්තරා අන්දමකින් කියනවා නම් ඒ සමාධි අංග සම්පූර්ණයෙන්ම මේ නීවරණයට ප්‍රතිපක්ෂ ස්වභාවයක් තියෙනවා. එතනින්ම අපිට ඕනනම් කුසල් පැත්තට ගන්න පුළුවන්. කුසල් පැත්ත ගැන කතා කරද්දී හිතේ නිවැරදි කුසල විතර්කයක් තියෙනවා නම් හොඳට නැවත නැවත කුසල ආරම්භණයට හිත නංවනවා. ආස්වාස ප්‍රසාදයට හිත නංවනවා. පිම්බීමකට හැකිලීමට හිත නංවනවා. බුදු ගුණයකට හිත නංවනවා. දහම් ගුණයකට හිත නංවනවා. මේ විදිහට අපි නැවත නැවත මේ කුසල ආරම්භයකට හිත නංවනවා නම් ඒ හිත හිඳ යන්නේ නැහැ. මොකද හිතට තියෙනවා කුසල ක්‍රියාවක් තියෙනවා. නැවත නැවත යෙදෙන්න ඒ අරමුණ නැවත නැවත ඉදිරිපත් වෙනවා. ඒ අරමුණ නැංවීමේ ක්‍රියාව අපේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විතර්කයේ කියන චෛතසිකයේ හරහා නැත්තම් මෙන්න මේ හැකියාව හරහා හිතේ තියෙන අර හීන දීන ගතිය, හිතේ තියෙන කම්මැලි උදාසීන ගතිය සම්පූර්ණයෙන් මැඩපාත්තුන. ඒකම තමයි අපි මේ මෙනෙහි කරනවා කියලත් කරන්නේ. මෙනෙහි කරද්දී අපි ඔන්න වම දකුණ කියන මෙනෙහි කරනවා. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. මේ නැවත නැවත අවදි කිරීම හරියට නිකන් නැවත නැවත නිකන් බටන් එකක් ප්‍රෙස් කරනවා වගේ නැවත නැවත දැන් ඉන්දර වැටෙනවා ආයි ගන්නවා ආයි ගන්නවා අන්න ඒ වගේ. එතන නැවත නැවත අවදි කිරීමක් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ විතර්ක චෛතසිකය හරහා සම්පූර්ණයෙන්ම තීන මිද්දේ පහ වෙන ගතියක් තියෙනවා. අපේ මෙනෙහි කිරීම හරහා තීන මිද්දේට එන්න බැරුව හිත හොඳට නිකන් අර ශක්තිමත් වීමක් ධෛර්ය සම්පන්න වීමක් සිද්ධ වෙනවා. ඊළඟට හිත මේ අර වගේ අරමුණට පැමිණියට පස්සේ අරමුණේ හොඳට හැසිරෙනවා නම් අරමුණේ විස්තර තමන්ට පේනවා නම් අන්නේ ਵਿਚාරය කියන ගුණය හොඳට ඒ විස්තර බලන ගතිය, විස්තර සොයන ගතිය, විස්තර පේන ගතිය සම්පූර්ණයෙන්ම අර විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂයි. ਵਿਚාරය කියන චෛතසිකය විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂයි. එයාට දැන් පැහැදිලි, දැන් මෙතන තියෙන්නේ මොකද්ද කියලා පැහැදිලි. මේක වම දකුණ පැටලිලා නැහැ. නැත්නම් ආස්වාස ප්‍රස්වාස පැටලිලා නැහැ. මෙතන තියෙන ස්වභාවය හරිම පැහැදිලි. මෙන්න මේක ආස්වාසයේ මුල, මේක ආස්වාසයේ මැද, මේක ආස්වාසයේ අග. මේක ප්‍රස්වාසයේ මුල, මේක ප්‍රස්වාසයේ මැද, ප්‍රස්වාසයේ අග. මේ විතර බොහෝම මේ ප්‍රායෝගිකව අපිට මේ අරමුණේ විස්තර ටික පැහැදිලි වෙනවා නම් එතෙන්ට විචිකිච්ඡාව රින්ගන්න විදිහක් නැහැ. මොකද මේ හිත දැන් සමාධියලා තියෙනවා. සමාජියෙත් හිතට මේ අස්පනාහිට තියෙන අරමුණක මුලමැදාග යථාස මේ හොඳට වැටහෙනවා. ඉතින් මෙතෙන්දී යන විචිකිච්ඡාව පහව යනවා. විචිකිච්ඡාව වෙනුවට හොඳට අරමුණේ රසය මතුවෙන්න ගන්නවා. ਵਿਚාරය කියන ඒ හැකියාව, ඒ ගුණය ඉස්මතු වෙලා තියෙනවා. ඊළඟට තවත් පැත්තකින් කතා කරනවා නම් අපි හිතමු දැන් හොඳට හිත ඒකාග්‍ර වුණා නම්, හොඳට එක අරමුණක් තුළ හිත බැහැගෙන ඉන්නවා නම්, මේ මතුවෙන අරමුණ තුළ හොඳට යා ඒකාග්‍රව ඉන්නවා නම් මෙබඳු ඒකාග්‍රතාවයක් තියෙන පසුබිමක කාමච්ඡන්දිති දක් නැහැ. දැන් අපේ හිත සාමාන්‍යයෙන් පිට යනවා කියලා එක අරමුණක ඉන්නේ නැහැ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ හිතට නිකන් හිතේ ඇතුලේ නිකන් මේ අදහසක් තියෙනවා මෙතන තියෙන සැපට වඩා එළියේ සැප තියෙනවා කියලා. මෙතනට වඩා රසයක් එළියේ තියෙනවා කියලා. ඉතින් යා එළියේ කියලා රස හොයනවා. එළියේ කියලා සැප හොයනවා. ඉතින් ඒ අරමුණේ සැප නැත්තම් ඊළඟ අරමුණට යනවා. ඒ අරමුණේ රස නැත්තම් තව අරමුණට යනවා. ඒ අරමුණේ රස නැත්තම් ඊළඟ අරමුණට යනවා. ඉතින් මේ විදිහට සැප හොය හොයා යන ගතියක්, රස හොය හොයා යන ගතියක් තමයි අපේ හිතේ තියෙන්නේ. මේකට තමයි කාමච්ඡන්දේ කියලා කියන්නේ. කාමච්ඡන්දේ නිකන් ප්‍රායෝගික අර්ථයෙන් වෙන්නේ ඔබඳු දෙයක්. එක අරමුණක රස ගන්න යනවා. ඒ අරමුණට යා රස නැති වෙනකොට උදාසීන වෙන අරමුණකට පයින්නවා. ඒක ටිකක් රස විඳිනවා. ඒකේ රස අඩු වෙනකොට තව අරමුණකට පයින්නවා. ඒක රස අඩු වෙනකොට තව අරමුණකට පයින්නවා. කවදාවත් එක අරමුණක ස්ථිර වීමක්, ඒ අරමුණ තුල බැස ගැනීමක් නැහැ. අරමුණෙන් අරමුණට පැන පැන යනවා. ඉතින් ඒකමයි ඉතින් මෙන්න මේ කාමච්ඡන්දේ මේ ක්‍රියාත්මක ස්වභාවය. නමුත් හිත එක අරමුණක එකඟ වුණා නම් දැන් වෙන අරමුණකට යන්නේ නැහැ. මේ ආස්වාසයත් තුලම නැවත නැවත තියෙනවා. ප්‍රස්වාසයත් තුලම නැවත නැවත තියෙනවා. නැත්තම් අපි දුපින්බීමක් හැකිරීමක් තුලම නැවත නැවත දින තියෙනවා. ඕකේ තවත් සිං ගැඹුරට ගියාම අපි හිතමු ආනාපානය හරහා පහළ වෙච්ච යම්සි නිමිත්තක, ආනාපාන සති නිමිත්තක ඔන්න හිත හොඳට ගිලා බහැගෙන දිනවා. දැන් හිත හෙල්ලෙන්නේවත් නැහැ. හිත බොහොම නිශ්චලව ඒ පටන් ඒ බැසගත් අරමුණේ හොඳට නිකන් තියෙනවා නම් අන්න කාමච්ඡන්දේ ප්‍රහාණය වෙලා තියෙනවා. කාමච්ඡ ප්‍රහාණය කියන්නේ ඉතින් යටපත් වෙලායි තියෙන්නේ. එතන මෙන්න මේ ඒකාග්‍රතාවය සමාධිය නැත්තම් ඒකාග්‍රතාවය කියන චෛතසිකය මේ සම්පූර්ණයෙන්ම ප්‍රතිපක්ෂයි කියලා කියන්න පුළුවන් මේ කාමච්ඡන්දෙට. ඒ යම් හෝ අවස්ථාවක අපේ හිත ඒකාග්‍ර වෙලා නම් යම් හෝ අරමුණක, ඒක ඉතින් කුසල අරමුණක් කියලා තමයි සලකන්න වෙන්නේ. ඒ කුසල අරමුණක හිත එකඟ වෙලා නම් අන්න එතෙන්දී කාමච්ඡන්දෙට ඉඩක් නැහැ. දැන් ඒ විදිහට මේ කාමච්ඡන්දයට ඉඩක් නැති වෙලාවේදී අපි හිතමු දැන් ඔන්න වැඩේ සාර්ථක වුණා. හිත කාමච්ඡන්දෙට යන්නේත් නැහැ. ඊළඟට හිත නින්දට වැටලත් නැහැ. හිතේ දැන් සැකෙත් පහ වෙලා විචිකිච්ඡාවත් දුර වෙලා තියෙන්නේ. දැන් එතකොට දැන් ඔන්න ටික වැඩේ සාර්ථකයි කියලා හැඟීමක්. ඔන්න දැන් මෙච්චර වෙලා මම පුදුමාකාර උත්සාහයක් දැරුවේ. අපි තුමු සෑහෙන සටනක් වන් දුන්නේ. ඔන්න දැන් තමයි හිත පොඩ්ඩක් එකලස් වුණේ. දැන් ඔන්න හිත ඒකාග්‍ර වුණා. අරමුණේත් විස්තර ටිකකුත් පේනවා. එහෙන් දැන් කිසිම සැකයක් නැහැ. කරන්න ඕනේ මෙන්න මේකයි කියලා තේරෙනවා. Tamanta ක්‍රමේ වැටහෙනවා. ඉතින් අන්න නිකන් අර සාර්ථක වීමේ ප්‍රමෝදයක්. දැන් අර මෙච්චර මේ කාලයක් තිස්සේ දඟලලා දැන් තමයි ඔන්න හරියට කියලා පුංචි ප්‍රමෝදයක් එන්න පුළුවන්. මේ ප්‍රමෝදේ වර්ධනය වෙනවා. දැන් ඔන්න වැඩේ හරි ගියා. කය ටිකක් සැහැල්ලු වුණා. ප්‍රමෝදයක් ආවා. ඔන්න මේ ප්‍රමෝද සහගත මේ වාතාවරණයක් අපේ හිතේ තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ බඳු පසුබිමක් අපේ හිතේ තියෙනවා නම්, අන්න එතන ප්‍රීතියක් වර්ධනය වෙනවා. එතන තියෙන සොම්නස් ස්වභාවය. ඒ සොම්නසක් ප්‍රීතියක් තියෙන තැන ව්‍යාපාදෙටක් නැහැ. එතකොට මේ ව්‍යාපාදේ පහව යනවා සම්පූර්ණයෙන්ම මෙන්න මේ සොම්නස ප්‍රීතිය ප්‍රමෝදය තියෙන හිතේ. ඒ එන්නේ ඒ ස්වභාවය මත උනාට පස්සේ අන්න දැන් ව්‍යාපාද නීවරණය තැළපත් වෙලා තියෙනවා. දැන් දැන් හිතේ සමාධියක් හැදෙනවා. ඒකාග්‍රතාවයේ සහිතයි, ਵਿਚාරයේ සහිතයි, දැන් ඔන්න ප්‍රීතියක් සහිතයි. ඊළඟට විචිකිච්ඡාවත් පහව ගිහිල්ලා. නැත්නම් ਵਿਚාරයත් සහිතයි. ඉතින් මේ ටික සකස් වෙනකොට අන්න බුදුරණවහන්සේ පෙන්නවා දැන් කය සැහැල්ලු වෙනවා, හිත ප්‍රමෝදමත් වෙනවා, හිතත් සැහැල්ලු වෙනවා, කායික සෝයක් දැනෙනවා. කායික සෝයක් දැනෙනවා නම් අන්නේ සුවපත් වෙච්ච ස්වභාවය තුළ. අතීතයට ගිහිල්ලා යන් අතීතයට හිතට යන්න ඕමනාවක් ඇත්තෙත් නැහැ. අනාගතයේ ඔස්සේ යන්න ඕමනාවක් නැහැ. මොකද දැන් මේ තියෙන තත්ත්වය හොඳටම හොඳයි. හරි සතුටුයි. හරි ප්‍රමෝදමත් ගතියක් මේ වර්තමානයේම තියෙනවා. දැන් මොකටද අනාගතයට යන්නේ? මොකද අතීතයට යන්නේ? ඇතුළතම දැන් මේ තියෙන තත්ත්වෙම බොහොම ශාන්තයි, බොහොම ප්‍රණීතයි. අන්න මෙයා මෙතන ඉන්න ගන්න. එතකොට අන්න හිතේ තව තව සතුට වර්ධනය වෙනවා, තව තව සැපේ වර්ධනය වෙනවා. අන්නේ සැපවත් බව තියෙනවා නම්, අන්නේ සුඛය තියෙනවා නම්, බුදුරණවහන්සේ කියනවා ධම්මේ පෙන්නනවා අර මේ අතීත අනාගතේ දුවන ගතිය, නිකන් වැළපෙන ගතිය, නැත්නම් මේ පසුත වෙන ගතිය, හිත විසිරෙන ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා අන්න උද්දච්ච කුක්කුච්ච නීවරණයත් පහව යනවා. ඒකට එකතකින් අපේ අකුසල් ටික යටපත් වෙනවා. ඔන්න දැන් කුසල් ටික ඉස්මතු වුණා. ඔන්න මේ විදිහට ඉතින් අපිට පුළුවන් කුසල පක්ෂය ගැන කතා කරන්න. ඒ විදිහට ඔන්න කුසල පක්ෂය වර්ධනය කරගත්ත ස්වභාවයක තව තව ඉතින් සමාධිය ඉස්සරහට අරගෙන සමාධිය දියුණු කළා. ඒකෙම ප්‍රඥාව වඩලා තමයි එහෙනම් ඊට පස්සේ දැන් මේක කතා කරනවා. දැන් අපි කතා කරේ ටිකක් දුරට හීන ධාතු කියලා කතා කරන්න වෙන අකුසල පැත්ත ගැන ටිකක් කතා කරා. එතන මජ්ජිම ධාතු කියලා කුසල පැත්ත ගැන ටිකක් කතා කළා. මේ මජ්ජිම ධාතුවේ ඇසුරු කිරීම හරහා, මේ කුසල පක්ෂයේ ඇසුරු කිරීම හරහා තව තව ප්‍රඥාව කෙනෙක් වර්ධනය කරොත්, තව තව ප්‍රඥාව ඉස්සරහට ගත්තොත් හොඳට අන්න ටික 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 මේ හිතේ තියෙන කෙලෙස් දුරු වේවි, හිත තව තව ශක්තිමත් වේවි, සතිය සමාධිය ප්‍රඥාව ඉස්සරහට එවි. අන්න හිතේ යම් නිදහසක්, එක්තරා අන්දමක අරමුණු ග්‍රහණයෙන් උපාදානයෙන් හිත මිදීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවන, නිවන් තත්වය නැත්නම් ලෝකෝත්තර තත්වය අන්න කෙනෙක් ළඟා වෙන්න පුළුවන්. අන්න කුසල පක්ෂයේ වර්ධනය කළා, හිතේ විශේෂයෙන්ම ප්‍රඥාව වර්ධනය කළා. මේ දැනට අල්ලගෙන හිටපු දේවල් ටික අතහැරියොත්, දැනට අල්ලගෙන හිටියේ බොහොම නිකන් හොඳයි කියලා හිතාගත්ත දේවල් ටිකක්. නමුත් මේවා ආදීනව ප්‍රකට වීම හරහා, මේවා තියෙන නිසාරත්වය ප්‍රකට වීම හරහා, මෙයා තමන්ගේ පාලනය යටතේ නෙමෙයි නේද තියෙන්නේ කියලා ඒක අතහැරීම හරහා අන්න හිත නිරෝධ ධාතුවකට නැත්නම් නිවීමකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ පැත්තේ තමයි මේකේ පනීත ධාතු කියලා පෙන්වන්නේ. ඒක ප්‍රණීතයි, ශාන්තයි, ප්‍රණීතයි කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් ඒකට යන්න කලිනොත් ඊට මෙහා හම්බෙන්නේ උපේක්ෂා සහගත தත්ත්වේ පව බුදුරජාණන් වහන්සේ කියන ශාන්තයි ප්‍රණීතයි. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා කියලා තමයි උපේක්ෂා මට්ටම පව පෙන්වන්නේ. දැන් එතෙන්දී කෙනෙක් හොඳට තව තව හිත දියුණු කළා, මේ උපේක්ෂා මට්ටම මත පදනම් කරගෙන තව තව හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්නවා නම්, හිතේ රාග දේශ මොහයන් මේ මුනිනුපුටා දැමීම සඳහා උත්සාහන්ත වෙනවා නම්, ඉතින් අන්න ඒ බඳු තැනකදී තමයි එහෙමනම් තණ්හක්ඛය කියලා කියන මට්ටමක්, ඒ සම්පූර්ණ තණ්හාව ශේවීමක්, විරාගී ස්වභාවයක්, ප්‍රණීත ස්වභාවයක්, සියලු සංස්කාරයන්ගේ සමණයකටපත් වීමක්, සියලු උපදී නැතහැර දැමීමක් වශයෙන් පෙන්වන නිවීමක් සාක්ෂාත් කරගන්න වෙන්නේ. ඉතින් ඒ ස්වභාවය පණීතයි කියලා කියනවා. ඒතං සන්තං ඒතං පණීතං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා කියනවා. ඒතං සන්තං, ඒක ශාන්තයි, ඒ ස්වභාවය ශාන්තයි කියනවා. ඒතං සන්තං ඒතං පණීතං, ඒක ප්‍රණීතයි කියලා කියනවා. දැන් මේ අද කතා කරන්නේ ප්‍රණීත ධාතුව තමයි මේ පණීත తත්වය. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ, සියලුම සංස්කාරයන් සියලුම සංස්කරණයන් නතර කරනවා. හිතට එන අරමුණු වශයෙන් සංස්කරණයක් ඇත්තෙත් නැහැ, නැත්නම් කයේ පැවැත්වෙන සංස්කරණයක් ඇත්තෙත් නැහැ, වචන සම්බන්ධයෙන් සංස්කරණයක් ඇත්තෙත් නැහැ, හිතට එන සිතුවිලි පැත්තෙනුත් සංස්කරණයක් නැහැ. සංස්කරණයන් විසංකාර බවට පත් වෙනවා. සංස්කරණ කරනවා වෙනුවට සංස්කරණ නොකරන හිතක්, සංස්කරණයන් නොකරන සිතක්. සංස්කරණයන් නොකර ඉන්න තත්ත්වයක් ඔන්න හඳුනගෙන සංස්කරණ නොකර හිතන තත්ත්වයට ඔන්න හිතපත් වෙලා සබ්බ සංඛාර සමතෝ සබ්බෝපති පටිනිස්සග්ගෝ. මෙතෙක් කාලයක් ඔන්න මම මගේ කියාගෙන මේක හොඳයි මේක හොඳයි කියාගෙන ඊළඟට ඒ දේවල් වලින් ප්‍රතිරූප හදාගෙන ඒ අරන් ආපු උපදි ටික ඒ මගේ කියලා අරන් ආව අනන්‍යතාව ටිකත් ඔක්කොම අතහැරලා දාලා සබ්බෝපති පටිනිස්සග්ගෝ. තණ්හක්කයෝ සම්පූර්ණයෙන්ම ඔන්න තණ්හාව ෂය වෙලා විරාගෝ ඔන්න හිත නිකන් විරාගී තත්ත්වයට පත් වෙලා නිරෝධෝ හිත නිරුද්ධ වීමකට නැත්තම් නැවත නූපන්නා වූ තත්ත්වයකට ඔන්න ඇති වෙලා නිරෝධෝ නිබ්බාණං ඔන්න නිවීමකට පත් වෙනවා. ඉතින් ওই தත්ත්වය බුදුරජාන් වහන්සේ කියනවා මේ ප්‍රණීත ධාතුවක් කියලා. ඉතින් අපි කැටියෙන් මතක් කරගත්තේ එතකොට මේ පැති තුන ඔන්න සම්පූර්ණයෙන්ම අකුසල පක්ෂය ගැන කතා කරන හීන ධාතුවක් ධාමයේ පෙන්ලා තිනවා. ඒ වගේම අකුසල පක්ෂය తాවකාලිකව යටපත් කරගෙන ඉස්සරහට අරගත්ත මේ මජ්ඣිම ධාතුවක් කුසල පැත්තක් කුසල පක්ෂයක් පෙන්ලා තිනවා. ඊළඟට ඒවත් තව තව එහාට ගිහිල්ලා තව තව තීක්ෂණ මට්ටමකට තියුණු මට්ටමකට ගිහිල්ලා කුසල් අකුසල් දෙකම විනිවිද දැකලා අන්න හිතපත් වෙන ප්‍රණීත ධාතුවක් නිවීමක් පැත්තට ධර්මයේ පෙන්ලා තිනවා. ඉතින් අපි මේ කරුණු ටිකක් කෙටියෙන් අද මතක් කරගත්තේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාවක් නිසා මම ආරාධනා කරනවා කාට හරි තමන්ගේ මන බහනාව සම්බන්ධයෙන් ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අද මේ අපි සාකච්ඡා කරපු කරුණු සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තැනක් හෝ එහෙම නැත්නම් මේකට එකතු කරගන්න යමක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න කියලා මතක් කරනවා. කට්ටිම ප්‍රණීත ධාතුවේ දින්නේ. ඔව් මතකයි. ඔය දරන සන්නයි.
මාසේ කාම්බෝගේ ජීවිතේ පුරලා ඉන්නේ ගිහියෙකුට.
ඔව්.
මේ හරි මාර්ගයට එන්න නැත්නම් සතර කලගේ එන්න මොනවද වෙන්නේ? මොනවද එහෙම වෙන්නේ ඇයි කියන්නේ? ඒක ගිහියෙ දෙන්න පුළුවන්. ඔව්. ගොඩක් අයට මේ කාම්බෝගේ ජීවිතේ අතහැරින්න සාධාරණ හේතුවක් නැති වෙනත් පුළුවන් නිසා නේද?
අහහ.
දැන් මට මේ සැප තියෙනවා, මේක තියෙනවා, මේක තියෙනවා. මම මොකටද මේ
අතහරින්නේ
කියලා ඉතින් එහෙම නැතුව
මේ
හරි මාර්ගයට වැටෙන්න එහෙම කෙනෙක් එහෙම සාමාන්‍ය සැප තියෙන කෙනෙකුට හේතුව
මොකක්ද? කර්මකාරණ ඒක ගැන එක එක මේ 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 පැතිවලින් පෙන්නනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් කෙනෙක් කියනවා මේ තමන් බොහොම සැපසේ ඉන්නවා. තමන්ට මොකක්වත් උවදුරක් ඇත්තේ නැහැ. අමුදරුව බොහොම සුවසේ ඉන්නවා. රැකියාවක් තියෙනවා. හැමෙම තියෙනවා. හැබැයි රටේ සිද්ධ වෙන මොකද්ද යම් ඛේදවාචකයක්. සිද්ධ වුණාට පස්සේ දැන් මේ අනුන්ට වෙච්ච දෙයක් තමන්ට අහලකවත් නැහැ. මේ ඈතක වෙච්ච සිද්ධියක්. මේ මිනිස්සේ ඒක ගැන කල්පනා කරනවලු. යකෝ මේක මේ මටත් වෙන්න පුළුවන්. කියලා අන්‍යයන්ගේ නිකන් හිතේ යාමේ අනුන්ට වෙච්ච මේ ඒ ඛේදවාචකය සම්බන්ධයෙන් අනුන්ට වෙච්ච විපත සම්බන්ධයෙන් එයා පොඩ්ඩක් හිතලා බලනවා. මෙහෙම දෙයක් මටත් වෙන්න පුළුවන්. මේක තමයි ලෝක ස්වභාවය කියලා අන්න ඒ අනුන්ට වෙච්ච දේ සම්බන්ධයෙන් එයා හිතලා බලලා එයා මාර්ගයට එන්න පුළුවන් කියලා කියනවා. ඒ එක පැනැත්තෙන්. තවත් කෙනෙකුට ඒක අහන්න ලැබෙනවා. හැබැයි ගානක් නැහැ. එයාට ඒකේ හිතේ එච්චර මේ පෙරලියක් පරිවර්තනයක් ඇති කරන්නේ නැහැ. ඒක මොකද අනුන්ට නියුනේ. ගානක් නැහැ එයාට. එයා සාමාන්‍ය විදිහටම කෙලි දෙලෙන් ගත කරනවා නැත්නම් අපිටම එයා ගත කරපු ඒ සුඛෝපභෝගී ජීවිතේ නැත්නම් බොහොම කෙලිලෝ ජීවිතේ ඒ විදිහටම අරගෙන යනවා. මොකද ඈතක වෙච්ච දෙයක් යාට. ඒක සි ගානක් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න තවත් කෙනෙක්ගේ මේ ටිකක් ළඟ ඥාතියෙකුට විපතක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ හිතන්න නිකන් ළඟ ඥාතියෙක් කියන්නේ අපිටම මාම නැති වෙලා මාමල ඇක්සිඩන්ට් වෙලා නැත්නම් මාමට ලොකු අකරතැබ්බයක් වෙලා මොකක් හරි ඔය වගේ ටිකක් ළඟයි ළඟ ඥාතියෙකුට නැත්නම් ළඟ හිතවතෙකුට ඒක වෙලා තියෙන්නේ. එහෙම වුණාම දැන් අර මුලින් අර ඈත වෙච්ච එක ඈත වුණ සිද්ධියක් වුණාම නොතේරිච්ච කෙනා කිසිම සංවේදීතාවයක් ඇති නොවෙච්ච කෙනා දැන් මේ ඥාතියට වුණාට පස්සේ අන්න පොඩ්ඩක් අවදි වීමක් වෙන යකෝ මේ මෙච්චර මේ එහෙම හොඳට හිටියේ මිනිස්සුයර නෙමෙයි මුන්නේ මම හොඳටම දන්නවනේ මේ මිනිස්සු මෙහෙමනේ හිටියේ කියලා අන්න දැන් දන්න කෙනෙක්ටනේ දන්න කෙනෙක්ට වුණාට පස්සේ අන්න දැන් මෙයාගේ හිතේ පරිවර්තනයක් ඇති වෙනවා කියලා කියනවා. තවත් කෙනෙකුට ඒකත් ගානක් නැහැලු. දැන් තමන්ගේ එහෙම යාතිකට උනේ හැබැයි තවත් කෙනෙකුට ඒකත් ගානක් නැහැ. යාව ඒකෙන්වත් සලිත කරන්නේ නැහැ. ඒකෙන්වත් හිතේ පරිවර්තනයක් ඇති කරන්නේ නැහැ. යා සුපුරුදු විදිහටම යනවා. කිසිම ගානක් නැතුව යනවා. ඊට පස්සේ තවත් කෙනෙක් තමන්ගෙම කෙනෙක්. තමන්ගෙම දරුවා. තමන්ගෙම අම්මා. තමන්ගෙම තාත්තා. තමන්ගෙම බිරිඳ. තමන්ගෙම ස්වාමියා. ඔය හතර පහ දෙනානේ මේ තමන්ගෙම කියලා ළඟම ඉන්නේ. ඔන්න ඒයින් එක්කෙනෙකුට ලොකු විපතක් වෙනවා. ඒ ලොකු විපතක් වුණාම දැන් මේ මනුස්සයට නිකන් දරා ගන්න බෑ. දැන් රටේ ලෝකේ උණයි කියලා ගානක් උනේත් නැහැ. අර තමන් දන්න කියන කෙනෙක්ට උනා කියලා ගානක් උනේත් නැහැ. හැබැයි මේ තමන්ගෙම කෙනාට අර වගේ විපතක් උනාට පස්සේ දැන් උහුලන්න බෑ. දැන් අන්න ලොකු පරිවර්තනයක් වෙලා කියලා කියනවා. හැබැයි කෙනෙක් ඉන්නවා ඒකත් ගාලන්නේ නැති. තවත් මිනිස්සෙක් ඉන්නවා ඒකත් ගාලන්නේ නැහැ. තමන්ගෙම මේ කෙනාට උනා මිනිහා තාම ජොලියේ ඉන්නවා. තාමත් ඉතින් පරණ විදියටම යනවා. කිසිම ගාලන්නේ නැතුව යනවා. හැබැයි එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න මිනිස්සයාටම වෙනවා. මනුස්සයාට මොන්න කැන්සර් එකක් ආවයි කියයි නැත්නම් අර කාවයි කියයි කකුලක් කපන්නුනා කියයි මොන්න ලොකු ඔපරේෂන් එකක් කරන්නුනා කියයි දැන් මෙයාටම ඇවිල්ලා අන්න එයා එතෙන්දි තමයි ඇහැරෙනවා කියලා කියන්නේ. ඒ නිසා මිනිස්සු ධර්ම මාර්ගයට යොමු වීම එක එක මට්ටම් වලින් වෙන්න පුළුවන්. එක මනුස්සෙක් අර වගේ ඈත වෙච්ච තමන්ට කිසිම අදාළත්වයක් නැති කෙනෙකුට පවා වෙච්ච දෙයකින් නුවණ අවදි කරගන්නවා. එයා බොහොම සංවේදී. එයාට තේරෙනවා මේක තමයි ලෝක ස්වභාවය. මේක තමයි යථා ස්වභාවය. මට දැනට ලොකු කරදරයක් නොවුනට මටත් මේ දේ අහකාලෙදි වෙන්න පුළුවන් කියලා එයා පොඩ්ඩක් හිතලා බලන ගතියක් තියෙනවා. දැන් උඟක් පිරිසක් එහෙම අවදි වෙන්නේ නැහැ කියනවා. අර වගේ තවත් පිරිසක් තමන් දන්න කෙනෙකුට වුණාම ඔන්න අවදි වෙන ගතියක්. ඊළඟට තමන්ගෙම කෙනෙකුට වුණාට පස්සේ අවදි වෙන ගතියක්. එහෙමත් නැත්නම් මටම වුණාට පස්සේ අවදි වෙන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එක එක මට්ටම් වලින් තමයි මිනිස්සු ඉන්නේ. ඉතින් ඔය මේ හිතේ ඇතිවෙච්ච මේ දුක දෙපැත්තකින් පෙන්නවා. හිතේ දුකක් දැන් හිතේ වික්ෂෝපයක් නැති වෙන්නේ හරිම අසරණතාවක් බවක් නැති වෙන්නේ ඒක දෙපැත්තකට යොමු වෙනවා කියලා කියනවා. එක්කෝ මනුස්සයෙක් කෙනින්ම ડિප්‍රෙස් වෙනවා. කෙනින්ම විෂාදයකට යන්නේ. මොකද නන්නත්තාරයි. දැන් මොකක්වත් පිටයක් නැහැ. මෙච්චර හොඳයි කියලා හිතාගෙන හිටපේක මෙච්චර අනුආරෙම ෂුවර් කියලා හිතාගෙන හිටපේක ඉන්ෂුරන්ස් කරන් හිටපේක ඔන්න දැන් විනාශ වෙලා. ඔක්කොම නිකන් නැති බංගස්ථාන වෙලා ගිහිල්ලා. එතකොට ડિප්‍රෙස් වෙලා යනවා. සම්පූර්ණයෙන්ම මම දැන් ඊළඟට මිනිහා ඉවරයි. තවත් කෙනෙක් මේකෙන් ගැලවීම සඳහා හොයනවා දැන්. අන්නේ හොයන පැත්තට යනවා ඒකද කියනවා. ඒ හින්දා මේ දුක කියන එක ම හේතු වෙනවා මේ දෙපැත්තට යන පිණිස. එක්කෝ එක මනුස්සයෙක් සම්පූර්ණයෙන්ම ඒකෙන් මේ ආදතිගත වෙලා මේ මානසික වැටෙනවා. තවත් කෙනෙක් ඒක අනිත් පැත්තට ගන්නවා. එයා ඔන්න සම්පූර්ණයෙන් හොයන යකො මේක කොහොමද මෙච්චර මේ හිතන්නේ මේකෙන් කොහොමද ගැලවෙන්නේ? මේක නම් යථා ස්වභාවය. ඉතින් මේක නම් ඉස්සරහට කර වෙන්නේ මටත් ඔය දේ වෙන්න පුළුවන් කොහොමද දැන් මේකේ එළියට පණ ගන්න කියලා අන්න තමයි යා ඇහැ ඇරින්නේ. දැන් ඔය සුනාමියක් අහර මේ වෙච්ච වෙලාවේ මිනිස්සු සෑහෙන නිකන් තේරුණානේ දැන් පැයක් ඇතුළත 50,000ක් නැත්නම් ඊටත් වැඩි 50,000ක් 60,000ක් ඉවරයි. ආයි යන්න එනවන් නැහැ පැයයි ගියේ වැඩේට. ඒ පැය ඇතුළත ඔක්කොම ඉවරයි. ආයි හිටපු තැන්ද, ගෙවල් දොරවල්ද, යාන වාහනද, ඇඳුම් කැඳුම්ද, රාජමාලිගාද ඔක්කොම සුන්නත් දූලි වෙලා ගියා. ආයි මලාට ලංකාවේ නොවිච්ච දෙයක්. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තමයි. ඒ නිසා අර මිනිස්සුන්ගේ මේ හිත අවදි වෙන්න. ඉතින් ඔය වගේ ඛේදවාචක එකතකින් මුල් වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ සවහ දහම පෙන්ලා දෙන්නේ ඉන්ජෙක්ෂන් එක දෙන්නේ රිදෙන්න තමයි දෙන්නේ. එතකොට තමයි කට්ටිය අවදිලා යන්නේ අම්මෝ මොකද්ද මේ වුනේ කියලා පොඩ්ඩක්. එතකොට තමයි මේ අර හිතේ සිහින ලෝකෙන් අවදි වෙන්නේ. ඒත් ඒ කාලයක් තනිකර සිහින ලෝකේ. සිහින ලෝකෙන් මේ වල්මත් වෙලා ඉන්නේ. අර වගේ දෙයක් වුණාට පස්සේ තමයි නිකන් අවදි වීමක් එන්නේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අන්නේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බන්දු ස්වභාවයන් බුදුහාඳුර කියන දැන් බුදු කෙනෙකුට මේ නැත්තම් කවුද මේ බෝධිසත්වයන් වහන්සේට ඔච්චර විපතක් වෙන්න අවශ්‍ය වුණේ නැහැනේ. එතුමා උන්වහන්සේට නිකන් මහල්ලෙක් දැක්කත් තේරුණා යකෝ මේ මමත් මහලු වෙනවානේ කියලා. ලෙඩෙක් දැක්කත් තේරුණා මේ මමත් ලෙඩ වෙනවා. ඊළඟට මලකඳක් දැක්කත් තේරුණා මේ මමත් මැරෙනවා. ඊට පස්සේ තමයි යන්න පැවිදි රූපයක් දැකලා මේක තමයි යන්න තියෙන පාර කියලා තේරුණා. ඒ නිසා අපිට ඒකාතකින් ඒව සංසාර පුරුදු කියන්නත් පුළුවන්. ඉතින් පුරුදු කරගෙන ආපු චරිත ඒවැ නුවණක් හොඳට වැඩිලා තිනවා. ඉතින් ඒ නිසා ඒ අය අර පොඩි නිමිත්තක් ඇති හිතේ ඒ ගැම්ම ඇති වෙන්න කඩාගෙන යන්න උමනාව ඇති වෙන්න. නැත්තම් කෙනෙකුට එහෙම ඇති වෙන්නේ නැහැ. ගිහිල්ලා හිර වෙනවා, හිර වෙලා ඒක බදා ගන්නවා, මැරෙන්නේ නැහැ කියලා හිතා ගන්නවා. නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් අපිට ඉතින් අර ඒ පුදුමාකාර ඉතින් අර ඒවැ හිර වුණාට පස්සේ ඒකම හොයන ගතිය. ඒකෙන්ම නිකන් වහල් කරලා දානවානේ. දැන් සල්ලි පස්සේ යන මිනිස්සයාට කොච්චර හම්බුණත් මදිනේ. මේ මිනිස්සයාට ගියක් තියෙනවා, යාන වාහන තියෙනවා, රස්සාවක් තියෙනවා, මොනා තියෙනවා. ඒත් දැන් ඊළඟ දේ හොයනවා. ඊළඟ ප්‍රොමෝෂන් එකට යන්න හදනවා, ඊළඟ කම්පැනි එක ගන්න යනවා. මේ මට මතකයි මේ ගිහි කාලේ මම වැඩ කරපු මේ කම්පැනි එකේ ලොකු මිනිස්සයා කම්පැනිස් බර ගානක් තිබුණා. හැබැයි බලන්නේ ඊළඟ තව කම්පැනියක් ගන්න. පිටරට මිනිස්සෙක් තව කම්පැනියක් ගන්න තමයි යාගේ බලන්නේ. මොකද තව මදි. තාමත් මදි මේ මිලියන් ගණන් සල්ලි තාමත් මදි. ඒක බුදුහාඳුර කියනවානේ ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ, මේ ලෝකේ කොච්චර හම්බුනම් මදි කවදාවත් මේක මේ සම්තෘප්ත තත්වයකට පත් වෙන්නේ නැහැ. කොච්චර මේ ධනෙ තිබුණත් කොච්චර අමුදරුවෝ සිටියත් යාන වාහන තිබුණත් මට දැන් ඇති කියලා හිතෙන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒ වෙනුවට මදි කියලාම තමයි හිතන්නේ. ඉතින් අන්නේ යන්නේ වගේ තණ්හාවට දාස වෙච්ච ගතියක් තමයි අපේ සාමාන්‍ය මනසේ තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නනේ කවදාවත් මේ තණ්හා පෝෂණය කළා මේක සටන දිනන්න බෑ. පුළුවන් තරම් රූප පෙන්න මේ රූප දැකීමේ ආසාව සංසිඳවන්න බෑ. පුළුවන් තරම් සද්ද අහලා මේ සද්ද ඇසීමේ ආසාව තෘප්තිමත් කරන්න බෑ. අපිට මේ ඉඳුරන් වලට පුළුවන් තරම් මේවා ඉල්ලන දේවල් දුන්නා කියලා මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඒක වැරදි මාර්ගයක්. ඒ නිසා හිතේ තියෙන ආසාව තෘප්තිමත් කරන්න ගිහිල්ලා ආසාව කවදා හෝ ඔන්න දැන් තෘප්තිමත් බවට පත් වුණා කියලා කියන්න බෑ. එහෙමනම් දැන් අපි හිතමු ඔන්න දැන් අවිවාහක මිනිස්සේ තෑ හිතන්න ඕන විවාහයක් වුණාට පස්සේ මම තෘප්තිමත් ඔක්කොම ටික හරි. ඉතින් එහෙම නැත්නම් දැන් විවාහ වෙච්ච කට්ටිය ෆුල් හොඳින් ඉන්නේ. ඉතින් එහෙම ගන්න නැහැ නේද පොඩි කාලෙයි. ඊට පස්සේ ඉඳලාට ඉතින් ප්‍රොමෝෂන් එකක් හොයා ගන්න ඕනේ, සල්ලි මදි, ගේ හදා ගන්න ඕනේ, නෝන අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, අරක දියන් කියනවා, මේක දියන් කියනවා. ඊට පස්සේ ඉතින් නෝනව සතුටු කරන්න සෑහෙන දින් දඟලන්න වෙනවා. තසදීන ඔන්න ළමයි හම්බ වෙනවා. ඉතින් ළමයින් ඉස්කෝල දාන්නද අරවද මේවද ඉතින් මම ඉතින් ඔය ඉස්තර කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ගන්න දෙයක් නැහැ ඉතින්. හැමදාම අර ඉස්සරහා එකට යන ගතිය. ඉස්සරහා මට්ටම පතන ගතිය. ඒකම ඉස්සරහට තියාගෙන ඔස්සේ දුවන ගතියක අපි නිකන් ඒ කියන්නේ උද්දී ඉඳන් රෑ වෙනකන් දුවනවා. අනිත් අයත් දුවනවා අපිත් දුවනවා. මේ කොහාට දුවන්නේ කියලා තේරෙන්නේ නැහැ. අර ලොකු සානසේ කියන්නේ මේ අර සඳුදට අඹුඩේ ගහ ගන්නවලු ආයේ සිකුරාදා වෙනකම් ඉතින් අඹුඩේ ගලවන්නේ නැති තරමට කිතුවන එක තමයි කරන්නේ. අසරණයි ඉතින් මේ තනි කරම ඉතින් ආතති ගත වෙලා ඕනෝන එන කොටාගෙන ඊර්ෂාවට බඳුන් වෙලා ද්වේෂයට බඳුන් වෙලා පුදුමාකාර මේ අසහනයක්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් හරිම අසරණ ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඕක අදත් එහමයි, එදත් එහෙමයි. අනාගතේත් ඔච්චර තමයි. ඔය වගේ විෂම චක්‍රයක තමයි අපි ඉන්නේ. ඉතින් මේ විෂම චක්‍රය, ඉතින් ඒ විෂම චක්‍රයේ ඇතම් කෙනෙක් විෂම චක්‍රයේ ඉන්න ගමන්ම මේක තියෙන විෂම චක්‍රයේ ස්වභාවය හඳුනා ගන්නවා. හඳුනගෙන බලනවා බැරිද මේක, ඒ කියන්නේ යම් තරමට මගේ අමුදරුවනුත් රැකගෙන මේ යාන්තම් මට මේකෙන් නිකන් මහාන වෙන්නේ නැතුව බට මේකෙම ඉඳගෙන ගොඩ දාගන්න බැරිද? එහෙමත් පැත්තකුත් තියෙනවා. නැත්තේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ සම්මුති ලෝකේ නිවරද ජීවත් වෙන ආකාරය බොහෝ සූත්‍රවල පෙන්ලා තියෙනවා. යනවැග්ග පජ්ජ කියන මේ මිනිස්සයාට එහෙම කියන්නේ මේ යන්න පුළුවන් පාරක් තියෙනවා. පංච සීලයක් ආරක්ෂා කරගන්න, ඊළඟට ඒ තමන්ට ඒ යුතුයකම් ටික ඉෂ්ට කරගන්න. හැබැයි හිතත් දියුණු කරන්න. හිත නිකන් තියලා තින් ගොඩ දාන්න බෑ. ඒ කියන්නේ ගිහි මට්ටමකට පවා ගිහි උපාසක උපාසිකාවන්ට පවා පෙන්වන ප්‍රඥාව පැත්ත ගත්තොත් උත්කෘෂ්ඨ ප්‍රඥාවක් පෙන්වන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අනේ පිඬුසිරිතුමා. ඉතින් මේ ඔක්කොම මාලිගා තිබුණා, ව්‍යාපාර තිබුණා, අමුදරුව හිටියා, එහෙමත් නැත්නම් සෝවාන් තත්ත්වයට පත් වෙලා. ඉතින් ප්‍රඥාව උත්කෘෂ්ඨ ප්‍රඥාවක්. නිකම් මේ බොළඳ ප්‍රඥාවක් නෙමෙයි. අපි හිතුවත් මේ මිනිස්සයා මේ දැන් ඉන්න බිස්නස් කාර්ය වගේ නෙමෙයි බොහොම සුවසේ හිටියා, නැත්තම් මේ ප්‍රශ්න තිබුණ නැහැ. එහෙම කියලා එහෙමත් නැහැ. මිනිස්සයාගේ ඔක්කොම මේ ව්‍යාපාර බංකොලොත් වෙනවා අන්තිම හරි වෙනකොට. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබිලා තියෙනවා. නමුත් ඉතින් ප්‍රඥාවන්තයි ඒ විදිහට ගොඩ දැම්ම. ඊළඟට විශාකාව ගත්තොත්. විශාකාවට ඉතින් දරුවෝ 20යි. දරුවන්ගේ දරුවොත් ඊළඟට. ඉතින් හරියට නිකන් ජේතවනාරාමයටද ඒ කොහෙටද ගියාම හරියට මේ මොකද්ද කියනවා නිකම් සේනාවක් ආවා වගේ. එච්චරට පිරිසක් ඉන්නවා. මොකද ඒ પરම්පරාව තමන්ගේ දරුවොයි දරුවන්ගේ දරුවොයි ඔක්කොම ටික ආවහම මොකද වෙන්නේ? එතකොට නිකන් පන්සල පිරෙනවානේ ඔක්කොට. එච්චරට කට්ටි ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් සෝවාන් වෙච්ච ආර ශ්‍රාවිකාව. ඊළඟට බන්දුල මල්ලිකා ගත්තොත්. එයාගේ දරුවෝ 32යි. මේ බන්දුල සේනාපතිතුමාගේ බිරිඳ දරුවෝම 32යි. ඊළඟට දරුවෝ ඔක්කොම සේනාපතිතුමත් එක්කම මේ රාජ්‍ය සේවයේ. ඉතින් ඔය හොම මට්ටම් දෙවිලා තිනවා. ඉතින් දැන් ලස්සන වැඩේ කියන්නේ මේ ඔක්කොම ලව ඝාතනය කරනවා. කොසල රජතුමා බොරු කේලම් අහලා මේ ඔක්කොම ලව ඝාතනය කරනවා. හැබැයි මේ මිනිස්සෙ අකම්පිතයි. මේ අනාගාමී වෙච්ච මිනිස්සෙක්. බන්දුල මල්ලිකාව කියන්නේ. මේ පණිවිඩය ගෙනලා දෙන්නේ මේ දාන පොලකදී. මුකුත් ගානක් නැහැ. එච්චරට මනස හදායි. ඉතින් ඒ වගේ ගිහි මට්ටමේ ඉඳලා එච්චරට හැදිච්ච මේ උපාසක උපාසිකාව බුදුහාමුදුරේ කාලේ ඉඳලා තියෙනවා. ඊළඟට දැන් උදාහරණයක් වශයෙන් චිත්ත ගෘහපතිතුමා අනාගාමී උපාසකතුමෙක් හාමුදුරුවෝ ප්‍රශ්න අහන්නේ එතුමගෙන්. ඇතැම් හාමුදුරුවරු ප්‍රශ්න අහනවා මේ ගෘහපතිතුමනි මෙන්න මෙහෙම ගාතාව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඔබතුමාට මොකද්ද මේ ගැන වැටහෙන්නේ? ඔන්නම ප්‍රශ්න අහපු තැන් තියෙනවා. මෙන්නම සූත්‍ර දේශනාවල තියෙනවා මේ චිත්ත ගෘහපතිතුමා තමයි පැහැදිලි කරන්නේ. ස්වාමීන් වහන්සේ මෙන්න මේකයි මේකෙන් කියලා තියෙන මෙන්න මේකයි උපමාව. භාගතුන් වහන්සේ මෙන්න මේකයි දේශනා කළා තියෙන්නේ. සාදු සාදු මේ චිත්ත ගෘහපතිතුමනි ඔබට පුදුමාකාර ප්‍රඥාවක් තියෙනවා කියලා අර හාමුදුරුවෝ බොහොම නිර්හංකාරව මේ ප්‍රශංසා කරනවා. ඒ වගේ ඉතින් අර මේ දෙපැත්තම බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ කියන භික්ෂූන් තමයි භික්ෂු භික්ෂුණී කියන පැත්ත තමයි උතින් ප්‍රධාන කියලා ගන්න වෙන්නේ. මොකද ඒ අය බුදුරජාන් වහන්සේ වෙනුවෙන්ම පැවිදි වෙලා සියල්ල අතහැරලා දාලා ආපු ක්‍රීම් එක කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ අයට උදව් කරමින් මේ පාරේ යන බණක් දහමක් වඩන ප්‍රතිපදා ගරු කරන තවත් උපාසක උපාසිකා පිරිසක් අනිවාර්යෙන්ම ඉඳලා තියෙනවා. ඒ නිසා මේ දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ මේ ජේතවනාරාමයේ අසුර කරපු මේ සවැත්නුවර ප්‍රදේශයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කෝටි සංඛ්‍යාත පිරිසක් ඉතින් මාර්ගඵල ප්‍රතිවිදි ලැබලා තියෙනවා. ඉතින් තවත් උදාහරණයක් කියනවා නම් ඔය සාමාවතී. සාමාවතී ඇතුළු ඒ බිසවුන් වහන්සේලා කවුද මේ උදේන රජුරුවන්ගේ බිසවුන්. ඒ සියලු දෙනා අඩුම තරමින් සෝවන් වෙලා කියලා. සෝවන් සකදාගාමි අනාගාමි මට්ටම් වල ඉඳලා තියෙන්නේ අඩුම එක්කෙනා සෝවන් කියලා කියනවා. මොකද අර මාගන්දිය දාලා පුච්චනවානේ. මාගන්දිය මුළු මාලිගාවටම ගිනි තියෙනවා. ඔක්කොම මැරෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවට පස්සේ මේ ගල්ලන්ගේ தත්ත්වය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ කියන සියලු දෙනාම ආර්ය භූමියට පත් වෙලා හිටියේ. දැන් මේ බණ අහන්නේ කුජ්ජුත්තරා කියන මේ තමන්ගේ මෙහෙකාරියගෙන්. මෙහෙකාරියගෙන් බණ අහලා පැහැදිලා මාර්ගඵල ප්‍රතිවේදයක් ලැබලා හිටපු පිරිසක්. ඉතින් හිතාගන්න මේ නිකන් හිටියා නෙමෙයිනේ රජ්ජුරුවන්ගේ බිසෝවරු. අන්තපුරේ හිටපු රජ්ජුරුවන්ගේ බිසෝවරු මේ. ඉතින් නිසා ඉතින් අපිට හිතාගන්න තියෙන්නේ මේකේ ඉතින් දහම ගිහිල්ලා තිනවා අහු මුළු වලට. ඒක පැති වලට පැතිරලා තිනවා මේ මිනිස්සු මේ ප්‍රඥාවන්ත නම් ඒකෙන් ප්‍රයෝජනෙ අරගෙන තිනවා. ඒ මට්ටම් වල ඉඳගෙන. අපිට මේ හැම ස්තරයකම මෙන්න මේ සුවිශේෂී ස්තරයට විතරයි කියලා එහෙම අර්ථ දක්වන්න අමාරුයි. දහම නිකන් විනිවිද ගිහිල්ලා තිනවා. ඒවැ ඉන්න මේ මිනිස්සු ඒක අරගෙන තිනවා ඊළඟට. ඒක තමන් වැළඳගෙන තිනවා ඒකෙන් පෝෂණය ලබාගෙන තිනවා ඒකේ ප්‍රයෝජනෙ අරන් තිනවා. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ.
දවසක උත්තරීම කරුණක් තමයි පැහැදිලිවට ගන්න සවන් දාන්න.
ඔව්.
ඒක තමයි අතිශය නිමිත්තක් තියෙනවා.
මගේ
ප්‍රශ්න උත්තරෙදී. ඒක තමයි සසර පුරුද්දක් සම්පියක් තියෙනවා.
එහෙමත්
නැත්නම් සවන් දාන්නේ අදක විදිහට නුවණ කියන එක තියෙනවා.
අනිවාර්යයෙන්.
ඔව්. ඒක සවන් දාන්නේ සසර පුරුද්ද ගැන දන්නේ.
මම නම් කියන්නේ අපි ඒවත් තියෙනවා කියලා හිතන් යන්න තියෙන්නේ. දැන් අපි හිතාගත්තොත් අපිට පෙර මේ මොකද්ද මේ පාරමිතා නෑ, අරව නෑ, මේව නෑ කියලා හිතාගත්තොත් එතන අපි නිකන් දීන වීමක් වෙන්නේ. එහෙම අවශ්‍ය නැහැ. අපිට හිතන්න තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයක මේ ධහමක් ඇහෙන කාලෙක මේ උපදීමක් ලබන්න ලැබීමමත් කොච්චර දෙයක්ද? ෂණ සම්පත්තිය නෙවෙයි කතා කරන්නේ. ෂණ සම්පත්තිය සහිතයි කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. දැන් ෂණ සම්පත්තිය කියන එක අර්ථ දක්වන්නේ දැන් බුදු කෙනෙක් නැති කාලෙක උපදින්න පුළුවන්. බණක් කියලා මොනෝ දෙයක් නැහැ. දහමක් ඇත්තේ නැහැ. වැඩක් නැහැ. ෂණ සම්පත්තිය ගිලිහිලා. ඊළඟට බුදු කෙනෙක් පහළ වුණත් ඔන්න තිරස්චීනයි. මේ තිරසං ආත්මික ඉපදිරා කියන්නේ. වැඩක් නැහැ. කොච්චර බණ ඇහුණත් හත පහක වැඩක් නැහැ. මොකද තිරසං. තිරසං භවයක ඉන්නේ. තම අපාගත වෙලා ඉන්නේ. පොඩි කාලවල නෙමෙයි අපාගත වුණා නම් කල්පකණන් වල සමහර අපායේ ඉන්නේ වෙයි බුදු කෙනෙක් පහල වෙලා මේ මනුස්ස ලෝකේ බණ කියනවා මිනිස්සු නිවන් දකිනවා අපි අපායේ. එහෙමනේ தත්ත තියෙන්නේ. ඊට ඔන්න බුදු කෙනෙක් පහල වෙලා ධර්මයක් දේශනා කරනවා අපි මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරලා වෙන දෙයක් වැළඳගෙන. විනාසයිනේ තේ ඉතරත් වැඩක් නැහැනේ අපි මේකට බැන බැන ඉන්නවා මේකේ ප්‍රයෝජනේ ගන්නෙ නැහැ. මිත්‍යා දෘෂ්ටික වෙලා. එහෙමත් නැත්නම් බුදු කෙනෙක් පහල වෙලා අපි නෑ ඈත ඉන්නේ. බණක් කියලා මෙලෝඩියක් ඇහෙන්නේ නැහැ අපි ඉන්නේ වෙන ඈතක. මිනිස්සෙක් වෙලා හිටිය හැබැයි ඈතක ඉන්නේ. මෙයාටත් මිසලා යනවා. ඉතින් ඔය ඔක්කොම ටික නැති වෙලා ඔය ඔක්කොම යන්තම් පන්නගෙන මෙහෙම තන ඒ කියන්නේ මේ කාලෙක උපතක් ලබනවා කියන එක සුළුපටු නැහැ. ඒ නිසා අපි ඒ නිසා හිතන්න තියෙන්නේ මගේ මොනවා හෝ කුසලයක් තිබිලා දිනවා අනිවාර්යයෙන්ම. කුසල සම්පත්තියක් අනිවාර්යෙන් තියෙනවා. ඒකනේ පින්වත්නි කියලාම කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබනවා කියන එක සුළුපටු වැඩක් නෙමෙයි. බුද්ධෝත්පාද කාලයක උපදිනවා කියන එක සුළුපටු වැඩක් නෙමෙයි. බණක් අහගන්න ලැබෙනවා කියන එක සුළුපටු වැඩක් නෙමෙයි. මේක ඒ කියන්නේ අපිට මේකේ වටිනකම තේරෙන්නේ නැහැ. ඒකයි ලා තියෙන්නේ. නැහැ අපි සාමාන්‍යයෙන් නුවණ කියලා කියලා සාමාන්‍යයෙන් කතා කරන නුවණයි, ඒ කියන්නේ අපි එදිනදා ජීවිතයේ විශේෂ සම්බන්ධයෙන් තියෙන නුවණයි බුදුරජාණන් වහන්සේ පෙන්වන නුවණ අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් එදිනදා අපි ජීවිතේ කතා කරන්නේ පොත්පත් ගැන දන්නවා, යම් විශේෂ දැනුමක් තියෙනවා, රටේ ලෝකේ දේවල් ගැන දන්නවා. ඒක නිකන් පෙන්වන නුවණක් වශයෙන් ඒක කියන ප්‍රමාණය බුද්ධිය කියලා කියන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් දියුණුවයි අරවයි මේවයි අපි ගොඩක් දේවල් දන්නවා. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන නුවණ. එතන ප්‍රඥාවක් වශයෙන් පෙන්වන්නේ කියන්නේ එක එක මට්ටම් වලින් ප්‍රඥාව පෙන්වන. එකක් තමයි සුතමේ ඥානය. කියන්නේ අපිට දේවල් දැහැලා එතන තියෙන ධහම ගැන යම් අවබෝධයක් තියෙනවා නම්, ධහම ගැන යම් බහුසුත භාවයක් තියෙනවා නම් ඒක සුතමේ ඥානයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඒ සුතමේ ඥානය හොඳට තේරුම් අරගෙන ඒක හොඳට තර්කයට දාලා හිතලා බලලා ගලපලා අන්න ඒක චින්තාමේ ඥානයක් කියලා කියනවා. ඊට පස්සේ පෙන්වන භාවනාමේ ඥානය තනි කරම ඉතින් අපිම යෙදිලා අපේම දෙයක් වශයෙන් හදන්නවා. ඒක ඒබඳු ප්‍රඥාවක් තමයි බුදුරජාන් වහන්සේ අගය කරන්නේ. ඒ බඳු ඒ භාවනාවේ ප්‍රඥාව කවදි කරගන්න තමයි වෑයම කරන්න වෙන්නේ. ඒක ප්‍රායෝගිකයි. ඒක නිකන් ඉම්පෝට් කරන්න බෑ. බුදුරජාන් වහන්සේගෙන් නිකන් හම්බ වෙන්නේ නෑ. බණ ඇහුව කියලා හම්බ වෙන්නේ නෑ ඒක. බණ අහලා පැහැදිලා මමත් වෑයම් කරන්න ඕනේ. ඒ අවබෝධය ලැබීම සඳහා බුදුහාඳුර මෙන්න තැනක් පෙන්නනවා. මට තාම ඒක ප්‍රත්‍යක්ෂ නැහැ. මම එහෙනම් ඒ තැන අවබෝධ කරගැනීම පිණිස මම වෑයමක් දරනෝනේ. මම ඉන්න තැනින් පටන් ගන්නවා. මම ගමනක ඈතක ඉලක්කයක් පෙන්නන්දි මම ඉන්නේ තාම මෙතන නම් මම හිතන්න මහත්තයාට මම පෙන්නනවා මැප් එකක්. මැප් එකේ කියලා මහත්තයා මෙතන කොළඹ මෙතනට ගිහිලා එන්න කියලා ඉතින් කියලා දෙනවා. ඉතින් මහත්තයාට මෙතන නම් ඉන්නේ මෙතන ඉඳන් පටන් ගන්න එනවනේ. ප්‍රායෝගිකව යන්නනවා. ඉතින් බස් එකේ යන්න ඕන තැන් වල බස් එකේ යනවා, පයින් යන්න ඕන පයින් යනවා, කාර් එකේ යන්න කාර් එකේ යනවා. මොකද කොහොම හරි එහෙම මෙහෙන් දාලා ඉතින් බාර හදාගෙන යන්න ඕනේ. ඔච්චරයි ඉතින්. අපිටත් ඔච්චරමයි තියෙන්නේ බුදුරජාන් වහන්සේ මැප් එක ඇඳලා තියෙනවා. මෙන්න මෙම් ඵලයල්ලා කියලා තියෙනවා. ඉතින් යන්න ඕනේ. මැප් එක කටපාඩම් කර කර හිටියා කියලා ඉතින් හරියන්නේ නැහැ. මැප් එකේ තියෙන දේ පස්සේ තේරෙයි ඉතින් අපිට. මැප් එකේ තියෙන දේ බුදුහාඳුර කියලා දින ඇත්ත කියලා ඉතින් අර යන්න තේරෙන්න ඕනේ. ඒකයි මේ එකතකින් දහමේ තියෙන මේ සුවිශේෂත්වය. මේක මුලින් ශ්‍රද්ධාවෙන් අපි ඇදහුවට පස්සේ මේකේ ගැඹුරට යන්න මේ කියන්නේ ගැඹුර නෙවෙයි පොඩ යන්න මේක Tamanටත් තේන ඕ ඇත්ත තමයි මේ බුදුහාඳුර මෙතන මෙහෙම සලකුණක් කියලා තියෙනවා. මේම තත්ත්වයක් දැන් මට දැනෙනවානේ මට තේරෙනවානේ. ඒතකොට අන තව විශ්වාසය ඇති වෙනවා. මොකද දැන් බොරුවක් නෙමෙයිනේ කියලා තියෙන්නේ. ප්‍රායෝගිකව Tamanට දැනෙන දෙයක්නේ. ඉතින් ඒකයි දැන් ඔය විශේෂයෙන්ම කියන්නේ යම් කෙනෙක් සෝවාන් තත්ත්වයටපත් වුණා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ආයි බුදුරජාණන් වහන්සේ කියන මේ නොසෙල් වෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. මොකද ආයි ඒක Tamanටම තේරෙනවා. ආයි මේ බොරුවක් නෑ වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වත්. ඕක එහෙම නෙමෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ, ගන්නෙ නැහැ. මොකද ප්‍රත්‍යක්ෂයි දැන්. එක්තරා සුපබුද්ධ මේ කුෂ්ට රෝගයට වුණේ ඕකනේ. මේ කොහෙදෝ මේ බුදුහාජන් වහන්සේ බණක් කියනවා පාරක් අයිනේ. අනිත් මිනිස්සු වට වෙලා. ඉතින් මේ මිනිස්සු හිඟන්නේක් කුෂ්ට රෝගියෙක්. හිතනවා මේ කොහෙදෝ මේ يعني දැන් බඩක් ගිනිය හොඳටම කන්න දෙයක් ඇත්තෙත් නැහැ. කන්න දෙයක් දෙන තැනක් වෙන්නේ නැති එතන මේ සල්පිලක් වෙන්නේ නැති කියලා හිට්ටු කරන්නේ. බැලුවාම මෙන්න හාමුදුරු කෙනෙක් වාල්ලා බණක් කියනවා. මිනිස්සු පොඩ්ඩක් බණ ඇහුවා. එයාට විතරයි අවබෝධුනේ කියනවා. එතන ඒ මනුස්සයා තමයි අවබෝධලා තියෙන්නේ. මනුස්සයා සෝවන් වෙනවා කුෂ්ට රෝගියා. ඊට පස්සේ දැන් සක්‍රයට පොඩ්ඩක් මේ සක්‍ර දෙවියන්ට ඕන වෙනවා මේක පොඩ්ඩක් නිකන් verify කරගන්න. මතකයි ඒක නිකන් දහමට උදව්වක් වශයෙන් වෙන්නේ නැති. නැත්තම් සක්‍ර දෙවියොත් මේ නරක කෙනෙක් නෙමෙයිනේ. ඇවිල්ලා කියනවා නිකන් වෙන වෙස්වලාගෙන වගේ ඇවිල්ලා ඔය බණ කිව්වේ බුදුහාන් වහන්සේ නෙමෙයි. ඕක ඇත්ත නෙමෙයි. ඕක ප්‍රතික්ෂේප කරන්න කියලා. වයින්නවා හොඳටම. සක්‍ර දෙවියන්ට වයින්නේ. බලලා කියනවා මේ කියපු දහම ඇත්ත මේක මම ප්‍රත්‍යක්ෂ කළා මේ බුදුන් වහන්සේමයි එහෙම කියලා අර අචල ශ්‍රද්ධාවක් ඇති වුණා නම් Tamante එක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වැඩුණා නම් ඊට පස්සේ නොහෙල්ලු අන්න ඒ වගේ මොකද තම ඒක ආයේ මේ බිලීෆ් එකක් නෙමෙයිනේ ඒක නිකන් ඇදහිල්ලක් නෙමෙයි තේරීමක් Tamanටම වැටහීමක් ඒක ඉතින් ආයේ මොකයිilla ගහන්න හැදුවත් ඉතින් වැඩක් නැහැ Tamanටම තේරලා තියෙන ඒ වගේ තත්ත්වයක් තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ ලෝක සත්‍යයේ හිතසුව නිසා ඒ දේශනා කර භාෂාව පාලි හෝ සංස්කෘතව මගදී ඒ ලෝක සත්‍යයේ හිතසුව නිසා ඒ දේශනා කර භාෂාව මොහොතේ භාෂාව අදලා සිංහලෙන් උදාහරණ ගන්නවා.
උදාහර වෙනවා.
වෙනවද? කියන එක තුනක් තියෙනවා.
මාගදී භාෂාවෙන් දේශනා කළා කියලා තමයි කියන්නේ. ඒක පාලි කියලා තමයි සාමාන්‍යයෙන් දැනට අපිට ගන්න වෙන්නේ. පාලි වලට ආසන්නයි කියලා ඉතින් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ පාලිමද 100%ක් දැන් තියෙන පාලියයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ පාලියයි 100%ක්ම ඒකමද කියන ගැන විවිධාකාර මතවාද තියෙනවා. හැබැයි නැහැ කියන්නත් බෑ. දැනට හිතා ගන්න වෙන්නේ සංස්කෘතෙන් නම් නෙමෙයි. සංස්කෘත භාෂාවෙන් කරන්න ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද සංස්කෘත භාෂාව තිබිලා තියෙන ටිකක් අර මේ 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 ශාස්ත්‍රීය කටයුතු වගේ තමයි. නමුත් බුදුරජාණන් වහන්සේට ඕනුනේ තමන් වහන්සේගේ අවබෝධය මේ මිනිස්සුන්ට දෙන්න. ඒක සඳහා භාෂාව පාවිච්චි කළා. භාෂාව කියන්නේ මෙවලමක් පමණයි. ඒතු අපි මේක මේ භාෂාවෙම කිව යුතුයි කියලා එහෙම නීතියක් නැහැ. කාට හරි තේරෙන භාෂාවෙන් කියන්නයි තියෙන්නේ. දැන් අපි බණ කියන එක කියලා අපි පාලියෙන් කියන්න අවශ්‍ය නැහැ. සංස්කෘතෙන් කියන්න අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට තේරෙන්නේ මොන භාෂාවෙන්ද? ඉංග්‍රීසි වේවා, දෙමළ වේවා, සිංහල වේවා මොකෙන් හරි කමක් නැහැ. භාෂාව කියන්නේ මෙවලමක් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෝත්තර දර්ශනයක් ඉදිරිපත් කරන්නේ. ලෝකෝත්තර දර්ශනයක් මේ භාෂාවකින් ඉදිරිපත් කරනවා. මේ භාෂාව කියන්නේ මේ මිනිස්සයෝ මේ කාමභෝගී ගිහියෝ හදාගත්ත භාෂාව. ඒකයි බුදුහාඳුරන්ගේ තියෙන විශිෂ්ටත්වය. බුදු කෙනෙකුට පමණයි ඒක කරන්න පුළුවන්. කියන්නේ බුදු කෙනෙක් හෝ බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයන් අන්න ට්‍රයි උත්සාහ කරනවා මේ ලෝකෝත්තර දර්ශනයක් මේ මිනිස්සු මේ කාමභෝගී ගිහියෝ වුණෝන්ගේ මේ කම්සප විඳිනව පිළිස හදාගත්ත භාෂාවකින් ඉදිරිපත් කරනවා. ඒක බෑ කියනවා පසේ බුදු කෙනෙකුට. ඒක ලෝතර බුදු කෙනෙකුට විතරයි පුළුවන්. එයා ඒක ප්‍රත්‍යක්ෂ කළා. මේ භාෂාවන් ඉදිරිපත් කරන මේ එදිනෙදා ව්‍යවහාර භාෂාවෙන්. ඉතින් ඒකනේ අපි අර නිවෙන නිම දේශනා මාලාවෙත් කතා කරේ. භාෂාව පරිහරණය කරන රහතන් වහන්සේලා බුදු කෙනෙකුත් භාෂාව පරිහරණය කරනවා. ඕහාරමත් වෙන ඕහාරය. ව්‍යවහාර මාත්‍ර වශයෙන් ව්‍යවහාර කරනවා. බෑ ගන්න නැතුව. මේක පරාමර්ශණය කරන්න නැතුව. එතන තමයි ඉතින් මාරම මේ විශිෂ්ටත්වයක් තියෙන්නේ බුදු කෙනෙක්ගේ. ඒත් අනිවාර්යෙන් මේ භාෂාවෙම කිව යුතුයි කියලා කිසිසේත්ම නැහැ. කිසිසේත්ම එහෙම ගන්න එපා. එතකොට අපිට නිකන් අපි මේ වැරදි පැත්තකට යන්න. අපි මේක මේ ඉස්සරහට තියාගෙන අනිවාර්යව පාලි වලින්ම කියනවා, අනිවාර්යව මේකෙන්ම කියන්න ඕනේ. පාලි ටිකක් ඉස්සරහට දාගන්න ඕනේ. අර බුද්ධ වචනයයි මේ කියන්නේ. මේක මේ මගේ අදහසක් නෙමෙයි කියන්නේ. දැන් සමහරවිට නිකන් අපි අත්නෝමත ඉදිරිපත් කරනවානේ. බුදුහාඳුරෝ කියලා නැහැ එහෙම එක. මට පුළුවන් මට වැටහිච්ච බොරුවක් කියන්න. ඒක වැරදි නේද කොට? ධර්මය විරෝධී නේවානේ. එතකොට බණක් කියනකොට මොකද කරන්නේ? බුද්ධ වචනේ පොඩ්ඩක් ඉස්සරහින් තියාගන්නවා. මෙන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා කියලා ඒක මම විස්තර කරලා දෙනවා. මගේ ශක්තිපමණින් විස්තර කරලා දෙනවා. එතකොට මම මේ කියන්නේ බුද්ධ වචනයමයි කියලා අන්න අසන්නාට හිතේ සැක සංකා නැහැ. එතකොට මේ හාමුදුරුවෝ මේ හිතුවිල්ලක් නෙමෙයි කියන්නේ. මනක් කල්පිත දෙයක් නෙමෙයි කියන්නේ උන්වහන්සේ හදාගත්ත දෙයක් නෙමෙයි කියන්නේ බුදුහාඳුරු කීපමයි කියන්නේ. මෙන්න මේක සූත්‍රය, මෙන්න මේකයි වචනේ, මෙන්න මේකයි බුදුහාඳුරු කියලා තියෙන්නේ. කේන අන්න වාචික ඉදිරිපත් කරා ඕන සූත්‍ර දේශනා නමක් කිව්වා. දැන් ඉතින් හොල්ලන්න බෑ. බුද්ධ දේශනාවනේ. එහෙම තමයි යන්නේ.
දැන්
ඉතින් මම අහලා නැහැ එහෙම භාෂාවක් නම් සාමාන්‍යයෙන් ඔය පාලි ගැන එනවා විස්තරයක්. කියන්නේ පාලි භාෂාවේ විකාශය සම්බන්ධයෙන්. මාගදී භාෂාව කියලා එහෙම තමයි ගන්නෙ. ඒ මගදී හිටපු මිනිස්සු ව්‍යවහාර කළ භාෂාව කියලා. ඒක තමයි ඉතින් පොඩ්ඩක් මේ දැන් තියෙන පාලියක් විදිහට සකස් වෙලා තියෙන. කවුද අපේ මේ ධම්මසේනගාස මතකද මොනා හරි? ඔය ගැන ඉතිහාසය සම්බන්ධයෙන්. මතකද? කියන්නේ ඔව් මගධ දේශයේ මිනිස්සු මේ මාගධී භාෂාවෙන් කතා කළා කියලා තමයි මේව කරන්නේ. ඒකට දැනට පාලි කියලා තමයි හඳුනගෙන තියෙන්නේ. ඒකේ භාෂාවේ විකාශය ගැන ඔය මේ පොත්පත්වල තියෙනවා. ඒ වෙන නිකන් යම් විස්තරයක ඉන්නේ. ඒ කියන්නේ දැනට අනුමාන කරන්නේ පාලි භාෂාව තමයි කිට්ටු කියලා. ඔව් දන්න කොහමද අරාබි පැත්තට ගියේ? ඉතින් අය කවුද මේ තුන්වෙනි සංගායනාවේදීනේ නේද? තුන්වෙනි සංගායනාවේදී ගිහිලා තියෙනවා. ගිහිලා තියෙනවද? ඒ අර කවුද මේ? සුනාපරන්ත. හරි හරි. ඔව් ඔව්. වෙන්න පුළුවන්. ඒ මට නම් මෙහෙම හිතෙනවා. දැන් අපි හිතමු කවුරු හරි සාමීන් වහන්සේ කෙනෙක් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. උන්වහන්සේ ඉංග්‍රීසි හොඳට පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ප්‍රශ්නයක් නැහැ. පාලි පුළුවන්. පාලියෙන් කියනවා ප්‍රශ්නයක් නැහැ. දෙමළ පුළුවන්. දෙමළෙන් කියනවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මිනිස්සුන්ට මෙතන මේ පණිවිඩේනේ යන්න ඕනේ. භාෂාවේ නෙමෙයි මේ එක තියෙන්නේ. භාෂාව පාවිච්චි කරලා පණිවිඩේ දෙනවා. ඒකට ඒ මිනිස්සයා යාගේ දෙයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕනේ. මේක මොන භාෂාවෙන් ගෙව්වත් කමක් නැහැ ඒ නිසා. එතන අපි දැන් අර සිංහලයේ වශයෙන් අපි සිංහල අගය කරනවා, ජාතිය අගය කරනවා, පාලි අගය කරනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේක නවත්තන්න නරකයි, නැව වළක්වන්න නරකයි අනිත් භාෂාවන් වලින් දේශනා කිරීම නිසා. ඉංග්‍රීසි භාෂාවෙන් මේක යනවා නම් ප්‍රශ්නයක් නැහැ. දෙමළ භාෂාවෙන් මේක යනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්කොම මිනිස්සුයෝ. ඒ කියන්නේ මිනිස්සෙයකට මේ පණිවිඩේ ගියා නම්, මිනිස්සෙයකට මේ තොරතුරු ගියා නම්, මේ මාර්ගේ පෙන්වනා නම් කුමන හෝ භාෂාවකින් මිනිහනේ හැදෙන්නේ. එතනයි තියෙන්නේ. එහෙනම් බුදුරජාන් වහන්සේ කිසිම මේ දැන් මේ මොකද්ද හාමුදුරු කීප නමක් ඇවිල්ලා තමයි මේ සංස්කෘතෙන් විතරයි මේක දේශනා කරන්න ඕනේ කියලා ඔන්නම වචනයක් දානවා. බුදුරජාන් වහන්සේ පාකින්. මේව අවශ්‍ය නැහැ. බුදුහාමුදුරන්ට ඕනේ මේ මේ මේක මේ මිනිස්සු අතරට යෑම, යැවීම. තමයි උමනා උනේ. දැන් ඊළඟට දැන් බුදු කෙනෙක්ම මේක කියන්න ඕනෙත් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් විනය පිටකේ පටන් ගන්නෙ ඔය මේ සරියුත් මහ රහතන් වහන්සේන් රහත් වෙන්න කලින් ඒ අස්සජි ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්නේ. බණ අහලා තමයි රහත් වෙන්නේ නෙමෙයි මේ සෝවන් බවට පත් වෙන්නේ. බුදුහාඳුරෝ නැහැ නේද එතන. ඒ කියන්නේ ශ්‍රාවකයෙක්ගෙන් අහලත් වැඩේ වෙන්න පුළුවන්. එහෙනම් භාෂාවේ ප්‍රශ්නෙකුත් නැහැ, පුජ්‍යලයාගේ ප්‍රශ්නෙකුත් නැහැ. අසන්නගේ තමයි වැඩේ තියෙන්නේ. ඒ අතින් බලවා. අසන්න අහන්න ඕනේ. ඉතින් ගානට මොලේ පාවිච්චි කළා කන මේ නිවරදිව එයා අහුවා නම් එයාට ගානට පණිවිඩේ ගියා නම් අන්න මනුස්සයට තේරෙනවා.
එහෙමද? මේ අවබෝධ කරගෙනීම තියෙන භාෂාව
නෙමෙයි. නෙමෙයි. ඔව්. දැන් ලොකුසානාසේ
විස්තර කරන්න බෑ නේද?
ඔව්.
ඒ සමහරේ
දේවල්. ලොකුසානාසේ ඔව්. ලොකුසානාසේ කියන එක උපමාවක්. ලොකුසානාසේ කියන එක උපමාවක් තමයි ඔය මහිතේ මේ සෙන් වල හරි නැත්නම් ජපානයේ හරි තියෙන එකක් කියනවා. දැන් අපි හඳ දික් කළා මෙහෙම ඇඟිල්ල හඳට ඇඟිල්ල දික් කළා කිව්වොත් හඳ බලන්න කියලා. ඒතර මේ ඇවිල්ලා ඩිරෙක්ෂන් එකක් නේ තියෙන්නේ. මේ ඇවිල්ලා යොමු කිරීමක් තියෙන්නේ. තොර මේ ඔස්සේ කෙනෙක් ඇවිල්ලා බලන්න ඕනේ. ආ මේ හඳ තියෙනවද කියලා මේ ඔස්සේ බලන්න ඕනේ. එතකොටනේ මේ පෙන්නුම් කිරීමක් නෙමෙයි කරලා තියෙන්නේ. දැන් කෙනෙක් ඇවිල්ලා මේ ඇඟිලි තුඩේ හඳ තියෙනවද කියලා බැලුවොත් ඇඟිලි තුඩේ හඳ නැහැනේ. භාෂාවෙන් කරන්න ඕනේ චරයි. භාෂාව පාවිච්චි කරනවා පෙන්නන්න මෙන්න මේ පැත්ත තමයි තියෙන්නේ කියලා පෙන්නන්න භාෂාව පාවිච්චි කරනවා. ඊටසේ මේ භාෂාව ඔස්සේ තව යන්න ඕනේ. ඉතින් භාෂාව පසු කරගෙන යන්න ඕනේ. භාෂාවට ඔක්කොම හසු කරන්න බෑ. අවබෝධයේ භාෂාවට දාන්න අමාරුයි. ඒක තමයි උත්සාහ කළේ. ත්‍රිපිටකේ පුරාට උත්සාහ කළා තියෙන්නේ භාෂාවට දාන්න.
ඉගෙන ගන්න නෑ පරණ නෑ. නමුත් අවබෝධය
තියෙනවා. අවබෝධය තියෙනවා.
ඒ කියන්නේ අපි කරන කාරයක අකුරුදාස්ත්‍ය අරගෙන ඉස්කෝලේ ගිහිල්ලත්
නෑ. ඔව්.
නමුත් අවබෝධය
තියෙනවා. අවබෝධය තියෙනවා. ඔව් ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත. දැන් ඒකත් ඇත්ත තමයි. මොකද දැන් බුදුරජාණන් වහන්සේ කාලෙම දැන් මොකද ඒ ධම්මපදයේ ගාථාවක් එනවා මේ වික්ෂුන් එක වික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා උන්වහන්සේ රහත් වෙලා. උන්වහන්සේ කැලේ ඉන්නේ. දන්නේ එක ගාතාවයි. දන්නේ එක ගාතාවයි. ලස්සන වැඩේ කියන උන්වහන්සේ මාසෙකට දවසක් පොයේ දවසේ වටාපතත් අරගෙන ඒ ගාතාව කියලා එච්චර ඇලු මුළු වනාන්තරෙම ඉන්න දෙවියෝ සාදුකාර දෙනවලු. දැන් මේක පැතිරෙනවලු. මේ ආරංචිය පැතිරෙනවලු අනිත් අයටත්. පැතිරලා දැන් ඔන්න ත්‍රිපිටක ධාරී වික්ෂුන් වහන්සේලා දෙනමක් වරිනවලු. අන්නගෙනාලු ඔබ වහන්සේ මෙහෙම දෙයක් කරනවා කියලා අහලා තිනවා. අපිත් කැමති බණක් කියන්න මේ දෙවියන්ගෙන් සාදුකාර ලබන්න කියලා දෙන්නත් ඒ වගේම මේ බණ කියනවලු දැන් කියන්නේ පොඩි බණ නෙවෙයිනේ ඉතින් ත්‍රිපිටක ධාරී ගුවහම ඉතින් ෆුල් ඉතින් ශාස්ත්‍රීය කරුණු දාලා තික බණක් කියනවලු මුකුත් සද්දයක් නැහැලු. දෙවියෝ සද්දයක්වත් නැහැලු. දැන් ඉතින් මේගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැලු. දැන් මේ බුදු බණ ඇහුවහම දෙවියෝ සාදුකාර දෙනවායි කියලා මේ වනාන්තරයේ දෙවියෝ සාදුකාර දෙනවායි කියලා ප්‍රසිද්ධයි. අපි දැන් මෙච්චර බණ කිව්වා මුකුත් සද්දයක් නැහැ. ඊට පස්සේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහොම අහිංසක විදිහට කියනවලු මම නම් හැබැයි මේ එක ගාථාවයි කියන්නේ. වන් ගාථාව කිව්වහම මුළු වනාන්තරේ දෙවනත් වෙන දිව්‍ය සාදුකාර දෙනවා. ඒක නම් කියලා කියනවලු. එහෙනම් ඔබ වහන්සේ කියන්න කියලා කියනවලු. උන්වහන්සේ ඉතින් පරණ පුරුදු විදිහටම අර වටාතරින් අර එක ගාථාව කියනවලු. මුළු වනාන්තරේ දෙවනත් වෙන දිව්‍ය සාදුකාර දෙනවා. ඊට පස්සේ දැන් ඉතින් ප්‍රශ්නයක්නේ. අච්චර බුදුබණ කියලා දිව්‍ය සාදු කිව්වේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ එක ගාථාවක් කියලා සාදුකාර දෙනවා. දැන් බුදුරජාන් වහන්සේට කම්ප්ලේන්ට් කරනවා. මේ දෙවියෝ මහරා මේ 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 මොකද්ද? හරි පාර්ශිකයි. බයස්නේ දැන් මේ හාවරට ඇදලා තියෙන්නේ. මේ හාඳුරෝ එක ගාතක් ව සාදු කියනවා. අපි මෙච්චර මේ දන්න දන්න ටික ඔක්කොම කියලා සාදු කියන්නේ නැහැ. බුදුහාඳුර එතකොට තමයි කියන්නේ යකෝ මේ හාමුදුරුව ප්‍රත්‍යක්ෂ කරලා කියන්නේ මේ. අර සාවින්හන්සේ මේ ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. එක ගාතාව වෙන්න පුළුවන්. උන්වහන්සේ රහත් වෙලා තියෙන. උන්වහන්සේට ආයේ මේක භාෂාවක් ඔච්චර දඟලන්න දෙයක් නැහැ. තමන්ගේ ඇඟේ තියෙන එක මේ කියන්නේ. අරගොල්ලෝ මේ කියන්නේ ඉතින් බුදුහාඳුරගෙන් කොපි කරගත්ත එකනේ. ඕකයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ හරි ලස්සන ගාතාවක් මට මතක නැහැ ගාතාව මේ අනිත් එක නෙමෙයි. මොකද්ද වන්දා මේ කියන ඕකේ කියන ඔයක දම්පද අට කතාවේ තියෙන ඔය මේ 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 සිදුවීම. අහුවෙලා නැද්ද? බණ කියද්දි එහෙම මතක නැද්ද ඔක? හරිම ලස්සනයි මේ මේක. මේ අට කතාවේ තියෙනවා මේ මේ සිදුවීම කියලා දම්පදේ තියෙනවා ගාතාව. ඒ කියපු ගාතාව නෙමෙයි මං හිතන්නේ බුදුහාමුදුරුව කියපු ගාතාව ඊට පස්සේ. බුදුරජාණන් වහන්සේ අවවාදයක් වශයෙන් දීපු ගාතාව අර ස්වාමීන් වහන්සේලාට. ඒ කියන්නේ මේ ගාක් මේ මේක දැනගැනීම කටපාඩම් කිරීම නෙමෙයි ඔතන තියෙන්නේ. බුදුහාමුදුරුව පෙන්නපු පාර ප්‍රායෝගිකව මේ පුහුණු වීමයි අවශ්‍ය. මේක ප්‍රත්‍යක්ෂ කරගෙන අවශ්‍ය වෙන්නේ කියන එක මේ ලස්සන ගාතාවක් තියෙනවා. මට ඒක මතකද වුණා දැන් මේ එන්නේ ඔළුවට. දොන්න වගේ ඉතින් අපි පොඩ පොඩ ඉතින් ප්‍රායෝගිකව යන්න තමයි තියෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට දැන් ඔය ඇතැම් ඔය මේ මේ කාන්තා පක්ෂේ එනවා භාවනා කරන්න. වැඩි ඉතින් ඔය ත්‍රිපිටකේ දන්නේ නැහැ. හැබැයි බහැල වැඩ. එහෙම දෙයක් තියෙනවා. يعني සෑහෙන ඒගොල්ලෝ يعني පුළුවන් තරම් උත්සාහ වෙන ගතිය තියෙනවා. දැන් භාවනා වැඩසටහන වලට සෑහෙන ගෑනු කට්ටිය එනවා. පුදුමාකාර විදිහට කැප වෙනවා භාවනාවට. කොහොම හරි වෙලාව හොයා ගන්නවා, කොහොම හරි භාවනා කරනවා. ඒ සඳහා පුදුම ඌමනාවක් තියෙනවා. ඒ වමනාව නිසාම සෑහෙන අවබෝධයකුත් තියෙන බව තේරෙනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ පොත එක්ක නෙමෙයි මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේ මිනිස්සු ඔහේ නිකන් කියනවා. මෙන්න මෙහිමයි 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 මේ මේ විදිහට අත්දකිනවා. ඉතින් ඒක පොතට ගලපලා බලුවාම සෑහෙන ගැඹුරක් තියෙනවා ඒකේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මෙච්චර ගැඹුරක් තියෙනවා කියලා. එතන තමයි දුර්ලභකම තියෙන්නේ සුතමේ ඥානයේ මදි නිසා. නමුත් ප්‍රායෝගිකව යෙදිලා තියෙනවා. ගොඩක් අය භාවනා වැඩසටහනක ගැනුවාගේ කැමටාන් සුද්ධ කිරීම ගැන පොඩ්ඩක් අහන්න. මොකක්වත් අපි කියන්නේ නැතුව විස්තර කරන්නේ සෑහෙන ගැඹුරු කාරණා. මේගොල්ලෝ මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් විස්තර කරනවා ගැඹුරකින්. එහෙම දැක්කත් තේනවා. අර ගාක් අපි මේකේ ඔළුවට දාගත්තාමත් මේ අරවයි මේවයි ඔක්කොම දාගත්තට පස්සේ ඔය ටික හිස් කරන්නත් අමාරුයිනේ. පිරිලානේ තියෙන්නේ අපි දැන් ඕක පොතත් එක්ක ගලපන්න යනවානේ අපි මේ වම් පාදයක් පොළවේ ස්පර්ශ වෙනවා පොළවේ ස්පර්ශ වෙද්දී දැනෙන දේ අපි පොළො මේ අපි ඕක සූත්‍ර දේශනායක ගලපන්න යනවාද අභිධර්මයක ගලපන්න යනවාද අපේ සයන්ස් එක ගලපන්න යනවාද මේ ඊළඟ පාදය ඇවිල්ලා වැදලා ඉවරයි අපි මේ ස්පර්ශය අරගෙන සයන්ස් එක ගලපන්න යනවා අභිධර්මයක ගලපන්න යනවා සූත්‍රෙත් එක්ක ගලපන්න යනවා විනාසයි මොකද ඊළඟ පාදේ නැවතිලා නැහැ අපි මේක කරද්දි අපිට මෙතන තියෙන්නේ මේ මොකක්වත් නැහැ හිත නිශ්ශබ්ද කරගෙන ප්‍රත්‍යක්ෂයත් එක්ක යන්නයි තියෙන්නේ. ඔබල සත්‍යය තියෙන නිසා අපි අර සුතමේ ඥානය ප්‍රයෝජනෙට ගන්නත් ඕනේ මේ භවනාවේදී අනිවාර්යෙන් පැත්තකට තියන්නත් ඕනේ. සුතමේ ඥානය ඉස්සරහට දාගත්තොත් මේ ගමන යන්න බෑ. එතෙන්දී අනිවාර්යෙන්ම මේ සුතමේ ඥානයෙන් පැත්තකින් තියලා බොහොම නිකන් ඒකනේ කියන්නේ. හරිය නිකන් පුංචි දරුවෙක් වගේ. පුංචි දරුවා කෙනෙක් කෙනාගේ තියෙන කුතුහලයක් තියෙන. ආ තාම දන්නේ නැහැ භාෂාව හසුරවන්නවත් දන්නේ නැහැ. හැබැයි දේවල් විමසා දැනගැනීමේ ඌමනාවක් තියෙනවා. නිකන් ලෝකෙට අලුත් දැන් එයා. ලෝකෙට අලුත් දැන් එයා මලක් දිහා බලනවා. මලේ නම මොකද්ද දන්නේ නැහැ. මලේ මොකද්ද අර මේ මොකද්ද ඒකට කියන්නේ මේ මේ උද්භිද විද්‍යාත්මක නාමය දන්නේ නැහැ. මිලෝදයක් දන්නේ නැහැ. ඌ බැලුවා මලක් තියෙනවා ලස්සනයි බැලුවා ඉඹලක් බැලුවා පොඩ්ඩක් සුද්ධ කරලා බැලුවා අතගාලා බැලුවා අන්න එයා ඉගෙන ගන්නවා. ඉතින් වෙන කෙනෙක් වෙන මල තියෙන්නේ අප්‍රිකාවේ. මේ මේ ඉඳන් ලියන පොත මල මල මලාට දැකලවත් නැහැ අර පොඩි එකායි වනේ මල ඉඹලා බාලා ලෙව කාලා විසෝදක් දැකලා ඌට ප්‍රත්‍යක්ෂයි ඕකයි වැඩේ මේ ඉඳ බුදුහාඳුනාගෙන් පෙන්වන එකත් අපි අර ප්‍රායෝගිකව හදාරන්න නැති තියෙන්නේ ප්‍රායෝගිකව ඒ ගමන යන්නයි තියෙන්නේ එතකොට තමයි මේක රසයක් තියෙන්නේ හොඳයි ඉතින් අපි 9 විතර වෙනකන් සාකච්ඡා කරලා තිනවා වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එhmenනම් අපි මේ ධර්ම සාකච්ඡාවක් කරහා යම් කුසලයක් කරගත්තා නම් මේ සීලමු කුසල අපේ නමින් මේ පරලෝකයේ සියලු ඥාතීන් දෙවියන් හා සමග බෙදා හදා ගමු. ඉත්තවතාචාදී ගාථා සජ්ජායනා කරමු. ඉත්තවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධි.